සාධකාරයක් පවත්වාගෙන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සේයතා බිවික්ඛවේ චත්තාරෝ ආශීස උග්ග තේජා ඝෝර විසා අත පුරිසෝ ආගච්ඡය ජීවිතු කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්ඛෝලෝ තමේනං ඒවං වදෙයෝ ඉමේ තේ අම්භෝ පුරිස චත්තාරෝ ආශීස උග්ග තේජා ඝෝර විසා කාලේන කාලං උට්ඨාපේ තබ්බා කාලේන කාලං නාපේ තබ්බා කාලේන කාලං භෝජේ තබ්බා කාලේන කාලං සංවේශේ තබ්බා යදාජ කෝතේ අම්භෝ පුරිස ඉමේ සංජතුන්නං ආශිවිසානං උග්ග තේජානං ඝෝර විසානං අඤ්ඤතරෝවා අඤ්ඤතරෝවා කුප්පිසති තතෝ ත්වං අම්භෝ පුරිස මරණං වා නිගච්ඡසි මරණ මත්තං වා දුක්ඛං යන්තේ අම්භෝ පුරිස කරණීයං තං කරෝහි තේ සද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් පිරිස දැන් සැදී පැහැදීව සූදානම් සිටින්නේ මද වේලාවක් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල් වලදී උපමා කතා මුල් කරගෙන වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. සමහර ධර්ම කාරණා පැහැදිලි කිරීමේදී උපමාවක් මුල් කරගෙන ධර්මයේ තෝරා දෙනකොට අහන ශ්‍රාවක පිරිසට ඒ ධර්ම කාරණා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල් වලදී වික්ෂූන් වහන්සේලාට ධර්ම කාරණා පැහැදිලි කරනකොට අපේ එදිනෙදා ජීවිතයේ අපට හම්බ වෙන නොයෙක් දේවල් උපමා කරගෙන නොයෙක් සත්වයන් නොයෙක් වස්තුන් නොයෙක් සිද්ධීන් උපමා කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ විස්තර කළා. අන්න ඒ වගේ උපමා කතාවක් මුල් කරගෙන ධර්මයේ විස්තර කර දීපු සූත්‍ර දේශනාවක් තමයි අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. සංයුත්ත නිකායේ ශලායතන වග්ගයට අයත් ආශිවිශෝපම සූත්‍ර දේශනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩින් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළ වදාලා. පින්වතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාට වදාලා පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, බොහොම දරුණු විස තියෙන, උග්‍ර විස තියෙන, ඒ කියන්නේ දෂ්ට කරොත් ජීවිතාන්තරාය පවා සිද්ධ වෙන තරමේ උග්‍ර විස තියෙන සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. මනුෂ්‍යයෙක් ඉන්නවා, ඒ මනුෂ්‍යයා ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති කෙනෙක්. එතකොට ඒ මනුෂ්‍යයාට මේ උග්‍ර විස තියෙන, ඝෝර විස තියෙන, දෂ්ට කළොත් ජීවිතාන්තරාය පවා සිද්ධ වෙන මේ සර්පයෝ 4 දෙනාව අර ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති මනුෂ්‍යයාට බාර දෙනවා. බාර දෙන්නේ මෙන්න මේ විදිහට කියලා කියනවා. පින්වත් පුරුෂය, මෙන්න සර්පය 4 දෙනෙක් ඉන්නවා, උග්‍ර විස තියෙන සර්පයෝ හතර දිනක් ඉන්නවා. මේ සර්පයෝ හතර දිනාව කලින් කලට නැගිටවන්න ඕනේ. කලින් කලට නාවන්න ඕනේ. කලින් කලට කෑම දෙන්න ඕනේ. කලින් කලට නිදි කරවන්න ඕනේ. හැබැයි මේ සර්පයෝ හතර දෙනා බොහොම සැර කියන්නේ විස තියෙන අය. දෂ්ට කළොත් එහෙම ජීවිතාන්තරාය පවා සිද්ධ වෙනවා. ඒක නිසා මේ සර්පයෝ හතර දෙනා බොහොම පරිස්සමින් බලා කියා ගන්න ඕන. මේ හතර දෙනාට එක එක අවස්ථාවෙහිදී අවශ්‍ය කරන දේ ලබා දෙන්න ඕන. හැබැයි ඩිංගක් හරි කිපුණොත් එහෙම දෂ්ට කරන්න පුළුවන්. ඒ දෂ්ට කිරීමෙන් ඔබ මරණයට හෝ මරණ මාත්‍ර දුකටපත් වෙන්න පුළුවන් කියලා තමයි මේ කාරණේ මතක් කරන්නේ. ඒ නිසා ඔබට කල හැකියාවක් තියෙනවා නම් කරන්නේ කියලා මිනිසයාට කියනවා. ඉතින් මේ ගැන අට කතාවෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. සමහර රජවරු තමන්ගේ සතුරන්ව විනාශ කිරීම සඳහා නොඑක් විසගෝර සර්පයන්ව ඇති කරනවා. මොකද ඇතැම් රජවරු තමන්ගේ සතුරන්ව අල්ලගත්තාම ඒ අය එකපාර මරණයට පත් කරන්නේ නැහැ. සතුරානේ ඒක නිසා නොඑක් විදිහට වද හිංසා පමුණුවලා තමයි මරණයට පත් කරන්නේ. ඉතින් ඒක නිසා අර සතුරන්ව අහුවෙච්චාම මේ සතුරන්ට දීම සඳහා නැත්නම් සතුරන්ට බාර දෙන්න එහෙම නැත්නම් සතුරන්ගේ ඇඟට විසිකරන්න ඇතැම් රජවරු සර්පය ඇති කරනවායි කියලා අට කතාවේ සඳහන් කරනවා. ඉතින් අන්න ඒ වගේ රජ කෙනෙක් මොකද කරන්නේ? තමන්ට අහුවෙච්ච එක්තරා සතුරු මිනිසෙකුට උග්‍ර විස තියෙන සර්පය හතර දෙනෙක් බාර දෙනවා. මේ සර්පය හතර දෙනාය කියලා කියන්නේ අටුවාවේ සඳහන් කරනවා. එක සර්පයේ කට්ටමුක කියන වර්ගයට අයිති. අනිත් එක්කෙනා පූතිමුක කියන වර්ගයට අයිති. අනිත් සර්පයා අග්ගිමුක නමින් හැඳින්වෙනවා. හතරවැනි සර්පයා සත්තමුක නමින් හැඳින්වෙන්නේ. මේ කට්ටමුක කියන සර්ප වර්ගයේ දෂ්ට කරාම මුළු මහත් ශරීරයේම හරියට වියලි දර කඩක් වගේ දරදඬු වෙනවායි කියලා සඳහන් වෙනවා. පූතිමුක කියන සර්පයා දෂ්ට කළාම හරියට ඉදිලා කුණු වෙච්ච වැලකඩියක් වගේ මුළු ශරීරයේම දිය වෙලා කුණු වෙලා යනවායි කියනයි විසට. ඒ වගේම අග්ගිමුක කියන සර්පයා දෂ්ට කළාම හරියට අලු ගොඩක් නැත්තම් දැවිච්ච දහය මිටක් වගේ මුළු ශරීරයේම දැවිලා යනවා කියලා සඳහන් වෙනවා. අනතුරුව මේ සත්තමුක කියන සර්පය වර්ගයේ දෂ්ට කළාම හරියට ආයුධයකින් මේ ශරීරය කපලා කපලා පලා දැම්මා වගේ ශරීරයේ පුපුරා බිඳී යනවාය කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෂ්ට කළොත් මේ හා සමාන මහත්ව ඉපත්තියක් සිද්ධ වෙන සර්ප වර්ග හතරක් අල්ලලා මේ අර සතුරු මිනිසයාට රජතුමා විසින් බාර දෙනවා. මේ සර්පය හතර දෙනා බලා ගන්න ඕන. සර්පය හතර දෙනාටත් එක එක වෙලාවට එක එක අවශ්‍යයි. එක්කෙනෙකුට ආහාර දෙන්න ඕන වෙලාවට අනෙක් එක්කෙනා නාවන්න ඕන. අනෙක් එක්කෙනා නැගිටවන්න ඕන. ඊළඟ එක්කෙනා නිදි කරවන්න ඕන. ඉතින් පොඩ්ඩක් එහා මෙහා වුණොත් එහෙම මේ සර්පය වහා කිපෙනවා. වහා කිපිලා අර තමන්ව බලා ගන්න ඉන්න මේ උපස්ථායක මිනිසයාව දෂ්ට කරනවා. ඉතින් දෂ්ට කරොත් මරණයට හෝ මරණාසන්න දුකටපත් වෙන්න පුළුවන්. දැන් ඉතින් මේ සර්පය හතර දෙනාව සතුරු මිනිසයාට රජතුමා බාර දුන්නයින් පස්සේ අර මිනිසයා සර්ප පෙට්ටිය ඇරලා බලනවා. ඇරලා බැලුවාම සර්පය මේ සර්පය මොකද කරන්නේ? ඉක්මනට එළියට ඇවිල්ලා අර සතුරු මිනිසයාව වෙලා ගන්න. වෙලාගෙන එක්කෙනෙක් ඔළුව වෙලාගෙන ඉන්නවා. අනෙක් එක්කෙනා කඳ වෙලාගෙන ඉන්නවා. අනිත් එක්කෙනා අත් දෙක වෙලාගෙන ඉන්නවා. අනිත් දෙන්න ඔන්න ඔය විදිහට ඉන්නකොට මේ මිනිසයාට අර්ථය සිද්ධ කරනු කැමති, යහපත කරනු කැමති සත්පුරුෂයෙක් එතනට එනවා. මේ සත්පුරුෂයා ඇවිල්ලා අහනවා අර මිනිසයාගෙන් මොකද මේ සර්පය ඇඟ පුරා තබාගෙන ඉන්නේ? කියනවා මේ සර්පයම බලා ගන්න දුන්නයි කියලා. පස්සේ අර සත්පුරුෂයා හඳුන්වා දෙනවා මේ සර්පය ඔබට මේ සන්තෝෂයේ පිණිස දීලා තියෙනවා නෝයේ, මේ බලා ගන්න දීලා තියෙන්නේ ඔබේ විපත්‍ය සඳහායි. නැත්නම් ඔබට මරණය අත්කර දෙන්නයි මේ සර්පයන් ඔබට ලබා දීලා තියෙන්නේ. මේ සර්පය මේ විදිහේ උග්‍ර විස තියෙන අය. ඒ නිසා ඔය සර්පයන්ගෙන් ගැලවිලා පුළුවන් නම් පලා යන්න කියලා මේ මිනිසයා කෙරෙහි අනුකම්පා කරන, එයාට යහපත උදා කර දෙනු කැමති සත්පුරුෂයෙක් මතක් කරලා දෙනවා මේ සර්පය බලාගෙන ඉන්න එපා, මේ පුළුවන් නම් මිදිලා ගැලවිලා පලා යන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිසයා මොකද කරන්නේ? අර සත්පුරුෂයාගේ වචනය අහලා මේ සර්පයින්ගේ ප්‍රමාදයක් බලලා ඉක්මනට මේ සර්පය හතර දෙනාව ගලවලා පැත්තකට විසි කරලා පලා යන්න පටන් ගන්නවා. සර්පය හතර දෙනාට බයෙන් පලා යනකොට අර සර්පයොත් නිකන් ඉන්නේ මේ මිනිසයා පස්සේ ලොහ බැඳගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ පින්වතුන්ලා පස්සේ රාත්‍රී කාලේ ණය පොළඟේ කෙලවාගෙන ආවොත් මොකද කරන්නේ? ජීවිතෙත් එපැයි කියලා දුවන්න පටන් ගන්නවා නේද? ඉතින් එකෙක් ආවොත් එහෙමනම් හතර දෙනෙක් කෙනෙකුට. එතකොට මේ මිනිස්යාත් අර සර්පිය හතර දෙනාට ගියේ පිටිපස්සවත් බලන්නේ නැතුව දැන් මේ දුවගෙන යනවා. එතකොට දැන් මේ මිනිස්යාට මුරකාවල් පිණිස ඉන්නවනේ මුරට ඉන්න හේවාබටයෝ. ඒගොල්ලෝ දකිනවා මේ රජ්ජුරුවන්ගේ සතුරු පුරුෂයා සර්පිය හතර දෙනා බලා ගන්න බාර දුන්නාම ඒකට ගියේ සර්පියවත් අතහැරලා දාලා පලා යනවායි කියලා. එතකොට මොකද වෙන්නේ? අර මුරට ඉන්නා වූ රාජභටයෝ ආයුධත් අරගෙන මේ මිනිසයා පසුපාසේ ලුහු බැඳගෙන යනවා. යම් කිසි තැනකදී මේ තැනැත්තාව අල්ලා ගන්න ලැබුණොත් එහෙම මරලා දානවායි කියලා අවියාවිදා අමෝරාගෙන අර බය දුවන මිනිසයා පිටිපස්සේ දුවගෙන යනවා. එතකොට නැවතත් මේ තැනැත්තාට යහපත උදා කර දෙනු කැමැති හිතවත් සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා කියනවා, අර තොරතුරු දැනුම් දෙනවා, ඔන්න දැන් සර්පිය හතර දෙනා පමණක් නොවේ ආයුධ අමෝරාගත් වදකිව පස් දෙනෙකුත් පස්සෙන් එළවාගෙන එනවා. අහු වුණොත් අහු වෙච්ච තැනකදී ඔබව මරා දාමාවි. ඒක නිසා කැමැත්තක් කරන් ඉක්මනින් පණ බේරගෙන මේ ප්‍රදේශයෙන් නොහිට පලා යන්නේ කියලා අර පසුපස්සේ ලුහ බැඳගෙන එන වදකිව පස් දෙනා පිළිබඳවත් දැනුම් දෙනවා. එතකොට දැන් මේ මිනිස්සයා තවත් බයෙන් වේගවත්ව තමන්ගේ ගමනේ වේගය වැඩි කරගෙන පලා යනවා. පලා යනකොට මොකද කරන්නේ? රජතුමාට ආරංචි වෙනවා මේ තමන්ගේ සතුරු පුරුෂයා මේ විදිහට පලා ගියාය, දැන් මේ වදකියුත් ලෝ බැඳගෙන යනවාය. ඒක නිසා මේ තැනැත්තාව අල්ලගන්න තවත් කෙනෙක්ව පිටක් කරලා වෙනවා. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ මිනිස්යාව හොඳින් දන්නා හඳුනන එක්ව වාසය කරපු තැනැත්තෙක්ව රජතුමා පිටත් කරලා එවනවා. මොකද එකට හිටපු කෙනෙකුට තමන් සමග හිටපු කෙනාව දැන හඳුනාගෙන ඉක්මනින් අල්ල ගන්න පහසු වෙන්නේ නේ. අන්න එහෙම කල්පනා කරලා රජතුමා තවත් කෙනෙක්ව, මේ තැනැත්තාව හොඳින් දන්නා හඳුනන මේ තැනැත්තා තමග අභ්‍යන්තර විශ්වාසය ඇති කෙනෙක්ව පිටත් කරලා එවනවා. ඒ තැනැත්තාත් නිකන් එනවා නෝ, කඩුව අමෝරාගෙන ඉන්නේ. කඩුව අමෝරාගෙන ඉන්නේ අල්ලගත්තු තැනදී හිස කසා දානවායි කියලා පස්සෙන් එනවා. දෙති අර නැවතත් වරක් මේ තැනැත්තාට අනුකම්පා කරන මේ තැනැත්තාගේ යහපත කැමති සත්පුරුෂයෙක් කියනවා, දැන් ඔන්න ඔබගේ පිටිපස්සෙන් විශාල පිරිසක් එනවා. කවුද? සර්පිය හතර දෙනා හෙංගු බැඳගෙන ඉන්නවා. ඊට පස්සේ වදකිව පස් දෙනෙක් එනවා. ඊළඟට ඇතුළත හැසිරෙන වදකේකුත් එනවා. එයා කඩුවත් අමෝරාගෙනමයි යන්නේ. අහුවෙච්ච තැනදී හිස කසා දානවායි කියලා කඩුව සූදානම් කරගෙනමයි යන්නේ. ඒ නිසා කැමැති දෙයක් කරන්න පුළුවන් නම් ඉක්මනින් මේ පළාතේ නොහිට පලා යන්නේ කියලා අනුශාසනා කරනවා. දැන් ඉතින් ඒ ආරංචිය දැනගෙන මේ තැනැත්තා තවත් බය වෙලා ඉදිරියටම දුවගෙන යනකොට මේ තැනැත්තා පැමිණෙනවා පාළු ගමකට, ජනශූන්‍ය හිස් ගමකට පැමිණෙනවා. ඉතින් මේ තැනැත්තා කල්පනා කරනවා දැන් ඉතින් අර පිරිසේ අන්තරායෙන් බේරිලා මෙහෙමත් ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ තැනැත්තා ඒ ගමේ තියෙන ගෙවල් වලට ඇතුල් වෙලා බලනවා. ඒ ගම පාළු ගමක්, මිනිස්සුයෝ නැහැ. ඒ ගම අතහැරලා දාලා ගිය පාළු ගමක්. ඒ නිසා ඒ පාළු ගමේ ගෙවල් වල කිසි කෙනෙක් ඇත්තේ නැහැ. භාජන ඇරලා බලනවා, භාජන හිස් වලන් තියෙන්නේ. මිනිස්සුයෝ ඉන්නවන්නේ ඔයා පිහා කෑම බීම ආදී තියෙන හැලි වලන් භාජන තියෙන්නේ නේ. මිනිස්සුයෝ නැති පාළු ගෙවල් වල හිස් හැලි වලන් තියෙන්නේ. ඉතින් දැන් මේ තැනැත්තා ඇවිල්ලා අර පාළු ගමේ ගෙවල් වලට ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් බලනකොට කිසිම දෙයක් ඇත්තේ නැහැ. ආහාර පාන තියෙනවායි කියලා බලන බලන හැම භාජනයකම මොනවත් නැහැ, හිස් බවමයි තියෙන්නේ. ඊළඟට නැවතත් මේ තැනැත්තාට යහපත උදා කර දෙනු කැමැති සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා, දැන් තව ටිකකින් මේ හිස් ගමට ගම වනසන ගාම ඝාතක හොරු පනිනවා. එතකොට ඔබ වහුනොත් එහෙම ඒ සියලු දෙනා ඔබව ඝාතනය කරලා දමාවි. ඒක නිසා මේ ඔබ කැමැත්තක් කරන්න මේ පලාතේ නොසිට පලා යන්නේ කියලා ඒ තැනැත්තාට නැවතත් මතක් කරනවා. දැන් එතකොට මේ මිනිස්සයා සර්පිය හතර දෙනාටත් බියේ. ඊළඟට තමන්ව නසන්නේන වදකිව පස් දෙනාටත් බියේ. ඇතුළත හැසිරෙන කඩුවක් ඔසවා ගත්තා වූ අර දරුණු වදකයාටත් බියෙන්, ගමවනසන්නේන හොරුන්ටත් බියෙන් පලා යනවා. පලා යනකොට ඒ තැනැත්තාට දකින්න ලැබෙනවා විශාල ජලාශයක්. ගැඹුරු පුළුල් ඇති විශාල ජලාශයක් දකින්න ලැබෙනවා. මහා ගංගාවක් වගේ විශාල ජලාශයක් දකින්න ලැබෙනවා. දැන් මේ තැනැත්තා කල්පනා කරනවා, මට මේ මෙතන ඉන්නකන් තමයි ඔක්කොම බිය, සැක, තැති ගැනීම ආදී කරදර සියල්ලම තියෙන්නේ මෙගොඩහා ඉන්නකම්. මම දැන් ජලාශයෙන් එගොඩහට කොහොම හරි යාගත්තොත් මට මේ කරදර කිසිවක් නැහැ නෙවෙයි කියලා කල්පනා කරලා එතර වෙන්න පුළුවන් නැවක් බෝට්ටුවක් නැත්නම් පාලමක් තියනවාද කියලා වටපිට සොයා බලනවා. එතර වෙන්න සුදුසු කිසිම දෙයක් ළඟ පාතක ඇත්තේ නැහැ කියන්නේ පහුරක් පොරුවක් වාගේ දෙයක්වත් නැත්නම් පාලමක්වත් මොකක්වත් නැහැ. ඒ නිසා මේ තැනැත්තා මොකද කරන්නේ ඉක්මනටම ළඟ පාත තියෙන අතු ඉපල් එක්කාසු කර ගන්නවා. එක්කාසු කරගෙන පහුරක් හදා ගන්නවා තමා විශ්ීම කුඩා පහුරක් හදා ගන්නවා. ඊළඟට හබල් ගන්න හරියට හබලක්වත් නැහැ. අතින් පහින් තමයි කොහොම හරි අර ජල කඳ පීරාගෙන ඉදරට යන්න හදාන්නේ. මේ තැනැත්තා කල්පනා කරනවා දැන් මෙතන ඉඳලා මේ සතුරන්ගෙන් විනාශයටපත් වෙනවට වඩා හොඳයි මේ කුඩා පහුරේ හරි නැගලා කොහොම හරි ඉදරට ආගත්තොත් කියලා කල්පනා කරලා අර තමා විශ්ීම අතුයිපල් එක ආසු කරලා හදාගත්තු කුඩා පහුරට නැගලා අතින් පදින් පහින් වෑයම් කරමින් කොහොම හරි අර මහා ජල කඳ පීරාගෙන නැත්තම් තරණය කරගෙන ඒගොඩට යනවා. ඒගොඩට ගියා වූ ඒ බ්‍රාහ්මණයා නිදුකින් සුවසේ වාසය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. දැන් කතාව මතකයි නේද? ඉස්සෙල්ලාම මොකද වුනේ? රජතුමා සතුරු පුද්ගලයන් නැත්නම් සතුරු පුරුෂයාට දරුණු විෂ තියෙන උග්‍ර විෂ තියෙන සර්පය හතර දෙනෙක් බාර දුන්නා. මේ හතර දෙනා බලා ගන්න ඕන කියලා එහෙම බාර දුන්නේ මරණයට පත් කරවන අදහස නෙවෙයි. නමුත් සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා කිව්වා ඔය සර්පයාම බලාගෙන ඉන්න එපා. ඔබට මේ ශාර්පය බාර දීලා තියෙන ආදරයකට නෙවෙයි මරණයට පත් කරන අදහසිනුයි. ඒ නිසා පලා යන්නේ කියලා කැමැත්තක් කරන්නේ කියලා මතක් කළානේ. ඒ අනුව මේ මිනිස්සයා අර ශාර්පය හතර දෙනා අතහැරලා දුවනකොට වදකිව පස් දෙනෙක් කෙලවන්න පටන් ගත්තා. ඒ වදකයන්ටත් බයෙන් දුවගෙන යනකොට ඇතුළත හැසිරෙන කඩුවක් අමෝරා ගත්ත වදකේ කෙලවාගෙන ඉන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ තැනැත්තා හිස් පාළු ගමකට ආවා. ඒ ගමේ තියෙන සෑම දෙයක්ම හිස්. ගෙවල් දොරවලුත් පාළු වෙලා, ඒ ගෙවල් දොරවල් වල තියෙන හැරිවලන් වලත් කිසිවක් නැහැ. ඒවත් ඔක්කොම හිස්වයි තියෙන්නේ. ඊළඟට ආරංචි වෙනවා මේ ගමට ගමනසන්නාව හොරු වෙනවා කියලා. ඊළඟට ඒ හොරුන්ටත් බය මේ තැනැත්තා ගමෙත් නොහිට යනකොට විශාල ජලාශයක් අද්දරට පැමිණෙනවා. ඒ තැනැත්තා කල්පනා කරනවා ජලාශයෙන් මෙතර ඉන්න එක බිය සහිතයි. එතරට ගියොත් මට මේ කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා අතුවිපල්ලේක රාශී කරගෙන පහුරක් හදාගෙන අතින් පයින් වෑයම් කරගෙන ඔන්න දැන් එතරට ගියා. දැන් එතරට ගියා වූ බ්‍රාහ්මණයා නිදුකින් වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ උපමා කතාව සමාප්ත කළා. අනතුරුව වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ යම්කිසි අර්ථයක් ඔබ වහන්සේලාට පහදා දීම සඳහා උපමාවකුයි මේ වදාලේ. මේ උපමා කතාවේ අර්ථය මෙන්න මේකයි. මහණෙනි උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන ශාර්පය හතර දෙනායේ කියලා කිව්වේ මහා භූත හතරටයි. මොනවද මේ මහා භූතය කියලා කියන්නේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන හතරට. ඔන්න බලන්න දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන මේ මහා භූත හතර උපමා කරලා තියෙන්නේ උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන ශාර්පය හතර දෙනෙකුටයිනේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපේ මේ ශාරීරියේ හැදී තිබෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුනොත් හරියට උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන ශාර්පය හතර දෙනෙක් වගේ. දැන් අපටත් වෙලා තියෙන්නේ අර රජතුමාගේ සතුරු පුරුෂයාට වෙච්ච දේම තමයි. රජුරවාගේ සතුරු පුරුෂයාට රජතුමා උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන ශාර්පය හතර දෙනෙක් බාර දුන්නානේ. අන්න ඒ වගේ අපටත් ප්‍රතිසන්දි ලබන මොහොතෙහි పూర్ව කර්මය අනුව ප්‍රතිසන්දි චිත්තයේ පිහිටිහාම මෞකුෂ ඒ අනුව හටගත්තා වූ නාම රූප ධර්මයන් නිසා සතර මහා ධාතුන්ගෙන් හා උපාදා රූපයන්ගෙන් සකස් වෙච්ච මේ භෞතික කය ලැබුණා. ඉතින් ලැබිච්ච තැන් පටන් හරියට අර රජතුමාගේ සතුරු පුරුෂයා සර්පය හතර දෙනාට ආවතේව කරන්නා වගේ අපටත් දැන් සිද්ධ වෙලා තියෙනවා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සර්පය හතර දෙනෙක් බඳු මේ ශරීරයට නොඑක් විදිහේ ආවතය කරන්න නේද? ඒ කියන්නේ වෙලාවකට මේ ශරීරය නාවන්න ඕන, වෙලාවකට මේ ශරීරයට කෑම දෙන්න ඕන, හොවන්න ඕන, ඊළඟට මේ ශරීරය සුදුසු වෙලාවල් වල වාඩි කරවන්න ඕන, නැගිටවන්න ඕන, ඊළඟට නිදි කරවන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට අර සර්පය හතර දෙනාට ආවතය කරන්න ආශේ අපි සෑම දෙනාම දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරයට ආවතය කරමින් සිටිනවා. මේ ශාරීරිය හැදී තියෙන සතර මහා ධාතුනොත් අර ශාර්පය හතර දෙනා වගේ තමයි. මොකද දැන් අර ශාර්පය හතර දෙනාට කොච්චර ආවතේව කරගෙන අර මිනිස්සයා කොපමණ සැලකිල්ලෙන් බලාගෙන හිටියත් ඒ සර්පයෝ හතර දෙනාට පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණොත් එහෙම ඒ සර්පයෝ හතර දෙනා කුපිත වෙනවා. කුපිත වෙලා දෂ්ට කරනවා. දෂ්ට කළොත් එහෙම මොකද වෙන්නේ? අන්න මරණයට හෝ මරණාසන්න දුකටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ශාරීරියේ තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක්. දැන් බලන්න ආහාර අධික වාරගෙන නැත්නම් මොකක් හරි ආහාර අපච්ච වීමක් නිසා යම්කිසි අසනීපයක් ලෙඩක් දුකක් හැදුනොත් එහෙම මේ ආහාර අජීර්ණයෙන්ම මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වසක් විසක් ලැබුණොත් එහෙම ඒ නිසාම මරණය සිද්ධ වෙන්න පුළුවන්. අවියාද ආදීකින් පහර ලැබුණොත් ඒ නිසාම මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මරණාසන්න දුකටපත් වෙන නොඑක් විදිහේ ලෙඩ රෝග මේ කයට වැළඳෙනවා. හෘදය ආබාධ, වකුගඩු අමාරුව, පිළිකා, නොඑක් රෝගාබාධ හැදෙනවා. අන්නේ රෝගාබාධ නිසා මිනිසීන්ට නැත්නම් අවශේෂ සත්ත්වයන්ට මරණයටපත් වෙන සිද්ධ වෙනවා. එතකොට බලන්න එහෙමනම් මේ මිනිසීන්ට අයි වගේම අවශේෂ සත්ත්වයන්ට මරණය උරුම කරලා දෙනවා මේ කයම හැදී තියෙන සතර මහා ධාතුන් විසින්. හරියට අර සර්පයෝ හතර දෙනා වගේ තමයිනේ. දැන් බලන්න මේ පින්වතුන් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ අපි කොයි කවුරුත් යග දවස පුරා යම්ශි කාලයක් ගත කරනවා මේ ශරීරයට උමනා කරන පහසුකම් ලබා දෙන්න. ඒ කියන්නේ දැන් අවදි වෙච්ච හැටිය මූණකට සෝදා ගන්නට ඕන, ආහාර ගන්නට ඕන, ඊළඟට දැන් රැකි ආරක්ෂා කරන පින්වතුන් නම් රැකි ආරක්ෂා කරා යන්න ඕන. ඒ රැකි ආරක්ෂා පවා කරන්න සිද්ධ වෙලා තියෙන කුමක් නිසාද? ඔව් මේ කයට අවශ්‍ය දේ ලබා දෙන්න. එනි කෑම බීම ලබා දෙන්න ඕන, ඉදුම් හිටුම් යබ ලබා දෙන්න ඕන, යාන වාහන ලබා දෙන්න ඕන, අවශේෂ පහසුකම් ලබා දෙන්න ඕන. ඒවා නිකන් ලැබෙනවා නෙවෙයි, ඒවට මිල මුදල් අවශ්‍යයි. ධනේ වස්තුව තියෙන්න ඕන, ඒ ධනේ වස්තුව හරි හම්බ කරගන්න වහන්සි වෙලා කටයුතු කරන්න ඕන. ඉතින් දැන් ඔන්නඔහොම ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අපි හිතමු මොන පිළිකාවක් හැදුනමයි. ඊට පස්සේ අර තවන් හරි හම්බ කරගත්ත ධනස්කන්ධයේ සම්පූර්ණයෙන්ම වියපහදාම් කරමින් අර පිළිකාව සුව කරගන්න වහන්සි ගන්න. අවසානයේ මොකද වෙන්නේ? අර ධනිය ඇතියේ පහදාම් වෙලා ගිහිල්ලා ඇතැම් විට පිළිකාව සුව කරගන්න බැරුව ඒ පිළිකාව නිසාම මරණයටපත් වෙනවා. ඔන්නවාගේ සමහරලාට හෘදය ආබාධ නැත්නම් වෙනත් නොයෙක් විදිහ ආබාධ හැදෙනවා. මේ කය නිසාමයි ඒව හටගන්නේ. ඉතින් ශාල දනස්කන්ධයක් වැය කරලා සුව කරගන්න හැදුවත් ඇතැම් ව්‍යාධි සුව කරගන්න බෑ. ඊළඟට ඒ ව්‍යාධියෙම උත්සන්න වෙලා මරණයටපත් වෙනවා. ඒකට හරියට අර සර්පය හතර දෙනා වගේම තමයි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකය කියලා අපි තේරුම් ගන්නට ඕන. නමුත් ධර්මයේ තුලින් ජීවිතය දිහා නොබලන බොහෝ දෙනෙක් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකය සර්පය හතර දෙනෙක් බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද කරන්නේ? මේ කයට ඇලුම් කරනවා. තමන්ගේ මේ දෙතිස් කුණුපයන්ගෙන් පිරී තියෙන මේ කයට ඇලුම් කරනවා. තමන්ගේ කයට පමණක් නෙවෙයි අනුන්ගේ ශරීරවලට ඇලුම් කරනවා. ඉතින් ආධ්‍යාත්මික ශරීරයටත් බාහිර ශරීරයටත් ඇලුම් කිරීම නිසා රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් වපුරාගෙන අකුසල් සිදු කර ගන්නා වූ ඒ ධර්මීය නොදන්නා බොහෝ දුන් ජනයා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය මුල් කරගෙන හට ගන්නා කෙලෙස් නිසාම තව තවත් සංසාරයට බැඳී යනවා. මේ දුකින් නිදහස් වෙන්නට අසමර්ථ වෙනවා, ආපෝහසත් වෙනවා. දැන් බලන්න ධර්මීය නොදන්නා ජනයා තමන්ගේ මේ ශරීරය දෙතිස් කුණුපකයන්ගෙන් යුක්ත එකක් කියලා තේරුම් ගන්න නැහැ නේ, අවබෝධ කර ගන්න නැහැ නේ. ඒක නිසා මේ දිราපත් වෙලා යන, පස් වෙලා යන කුණප කොටස් වලටමයි ඇලුම් කරන්නේ. තමන්ගේ තියෙන කෙස් වලට දැන් බලන්න සාමාන්‍යයෙන් කෙස් වලට ඇලුම් කරන ජනයා තමන්ගේ කෙස් අරසා ගන්න කොච්චර මහන්සි වෙනවද නේ? සුදු පාට වෙනකොට කළු පාට කරගන්න, ඊළඟට කෙස් ගැල වෙනකොට නොඑක් දී කරගන්න. ඉතින් එහෙම මේ පීඩා විඳින්නේම තමන්ට මේ සියලු දුක් ඇති කරලා දෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කයම බව නොදන්නා නිසා. ඉතින් අවශේෂ ශරීරයේ තියෙන අංගපෂංග අඩුපාඩුකම් සපුරා ගන්න නැත්නම් ඒවා සකස් කර ගන්න බොහෝ වහන්සි වෙනවා. නමුත් පින්වත්නි අපිට මේ සියලු දුක් ගෙන දෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය විශ්ීමයි. ඉතින් දැන් බොහෝ දෙනෙකුට මරණාසන්න මොහොතේ තමන්ගේ මේ කයට තියෙන ඇල්ම අතහැර ගන්න බැරුව යනවා. මේ කය අස්තිර එකක්, බිඳී යන එකක්, කුණු වී යන එකක්, අශාර එකක් කියලා තේරුම් ගන්න, අවබෝධ කර ගන්න බැරි බොහෝ දෙනෙක් කයට තියෙන ඇල්ම මුල් කරගෙනම මරණයට පත්වීමෙන් පස්සේ නොඑක් විදිහේ දුක් ඇති ජීවිතවලට පත් වෙනවා. කයට තියෙන ඇල්ම මුල් කරගෙන කෙනෙක් මරණයට පත් වෙලා ඇතැම් විට ප්‍රේතාද භාවයක උපදින්න පුළුවන්. එහෙමත් නැත්නම් තිරිසං ආද භාවයක් ලබන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිරේ උනත් ගිහිල්ලා පහළ වෙන්න බැරි කමක් නැහැ. තමන්ගේ කර්ම ශක්තිය අනුව. ඉතින් අන්න ඒ විදිහට කෙනෙක් තමන්ගේ ශරීරයේ මුල් කරගෙන ඇතිවිච්ච ලෝභය නිසා ප්‍රේත ලෝකයේ ගිහින් උපත ලබාගත්තු ආකාරයේ පිළිබඳ කතා ප්‍රවෘතියක් අපට අහන්න ලැබුණා. මේ කතා ප්‍රවෘතිය විදේශ රටක සිද්ධ වෙච්ච දෙයක්. ඇතැම් යුරෝපා රටවල් වල පින්වත්නි දැන් පිටුවාගෙන යනවා අදිමානසික සංගම් කියලා. ඒ අය අර විද්‍යාවට හසු නොවන විශේෂ කියන්නේ නැත්තම් පරලෝ ජීවිත ගැන නැත්තම් මනස දියුණු කිරීමෙන් ලබන්න පුළුවන් විශේෂ තත්වයන් ගැන පරිශීලනය කරන සංගම්. අන්න එහෙම එක්තරා අදිමානසික සංගමයක සමාජික පිරිසට හැකියාව තිබිලා තියෙනවා මිය පරලෝ ගිය ඇතැම් භූතාත්ම ප්‍රේතාත්ම ගෙන්නගෙන කතා කරවන්න. ඉතින් ඔහොම එක්තරා අදිමානසික සංගමයකට ආගන්තුක අමනුෂ්‍යයෙක් ඇවිල්ලා කතා කරන්න පටන් අරන් තිනවා. කතා කරනවා කියන්නේ කෙනෙකුගේ ඇඟට ආවිෂ්ට වෙලා මේ අමනුෂ්‍යයා කතා කරනවා. ආගන්තුක එන මේ අමනුෂ්‍යයා අදිමානසික සංගමයේ කෙනෙකුගේ ශරීරයට ආවිෂ්ට වෙච්චාම එයා නිතර කතා කරනවලු කකුලක් ගැන. එයාට කකුලක් අවශ්‍යයි කියලා කියනවා. ඉතින් දැන් මේ අනික් සමාජිකයන් එතකොට ප්‍රශ්න කරනවා මොකද්ද ඔබට අවශ්‍ය කකුල, ඔබ කවුද, ඔබ කොහේ ඉඳන් ආවේ. නමුත් මුලින් අවස්ථාවල් වලදී මේ ආවිෂ්ට වෙන අමනුෂ්‍යයා කිසිම තොරතුරක් කියන්නේ නැහැ. එයා කියනවායි කියන්නේ තමන්ට කකුලක් අවශ්‍යයි කියන කතාව පමණයි. කොහොම ටික කලක් යනකොට ඔය අදිමානසික සංගමයට අලුතින් සමාජික මහත්මයෙක් ඇවිත් තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දවසක් අර අමනුෂ්‍යයා නැවතත් අර සංගමයේ රැස්වීමක් පැවැත්වෙන වෙලාවක, ඒ කියන්නේ සංගමයේ පිරිස එකතු වෙලා ඒගොල්ලෝ මේ අමනුෂ්‍යයන් ගෙන්නගෙන කතා කරන වෙලාවට ඒ සමාජිකයෙකුට ආවිෂ්ට වෙලා කියන්න පටන් ගන්න තියෙනවා. අර අලුතෙන් ආපු සමාජික මහත්මයාගේ නිවසේ යාට ඕන කකුල තියෙනවා කියලා. ඔන්න එතකොට විස්තර කියලා තියෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ තැනැත්තා කලින් ජීවිතේ, කියන්නේ මේ අමනුෂ්‍ය ජීවිතයට පත් වෙන ඉස්සෙල්ලා ප්‍රේතාත්මභාවය ලබන් ඉස්සෙල්ලා ඒ රටේ මුහුදුබඩ ප්‍රදේශයක වාසය කරපු මිනිස්සෙක්. මේ තැනැත්තා මත්පැන් ගන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. තේ රටවල් වල සමහර කාලවලදී බොහොම උත්සන්නව අර වඩදිය බාදී ඇති වෙනවා. වඩදිය ඇති වෙච්චාම රටේ අභ්‍යන්තරයට මුහුදු ජලය ගලා එනවා. ඉතින් අන්න එහෙම අවස්ථාවකදී වඩදිය ගන්න කාලෙකදී මේ තැනැත්තා තමන්ගේ හිතමිත්‍රයෙකුගේ නිවසට ගිහිල්ලා හොඳටම මත්පැන් පානය කරලා, ඒ කියන්නේ දැන් අර කකුලක් කිල්ලන ආමනුෂ්‍යයා වැරෙන් ඩිස්සෙල්ලා මනුෂ්‍යයෙක් ඉන්නකොට තමන්ගේ හිතමිත්‍රයෙකුගේ නිවසට ගිහිල්ලා හොඳටම මත්පැන් පානය කරලා වෙරළද්දර පාරක් දිගේ පැමිණෙමින් ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේදී අර වඩදිය වේගයෙන් ගලාගෙන ඇවිල්ලා අර පාර යට වෙන්නම මුහුදු වතුර ඇවිල්ලා මේ තැනැත්තා මත්පැන් උත්පානය කරලා හිටියේ හොඳටම සිහි කල්පනාවක් නැහැ, මුහුදු වතුරට අහුවෙලා මුහුදට වැටිලා මරණයට පත් වෙලා තියෙනවා. කාලයකට පස්සේ, කියන්නේ ටික දවසකට පස්සේ මේ තැනැත්තාගේ මෘත ශරීරයේ වෙරළට ගොඩ ගහලා තියෙනවා. වෙරළට ගොඩ ගහලා තිබ්බහම අවශේෂ ඥාතීත මිත්‍රාදී මෘත ශරීරයේ හඳුනාගෙන මේ මෘත ශරීරය එතකොට කුණු වෙලා ඉදිමිලා කොටස් දියපත් වෙලා ගිහින් තියෙන අර හම්බ වෙච්ච ශරීර කොටස් ටික විතරක් පෙට්ටියක තැන්පත් කරලා භූම දාන කරලා තිබෙනවා. ඉතින් අර මොහොතේ මේ ශරීරයේ වැටිච්ච වෙලාවේ මේ ශරීරයේ දියපත් වෙනකොට කොහොම හරි මුහුදුරල පහලට වෙන්නේ නැති එක කකුලක් වෙන් වෙලා ගිහින් තියෙනවා. එක කකුලක් අඩුවෙන් තමයි මේ ඥාතීන් විසින් අර මෘත ශරීරේ භූම දාන කළේ. ටික කාලයකට පස්සේ අර නැතිව තිබිච්ච කකුලේ ඇටෙත් වෙරළට ගොඩ ගහලා තියෙනවා. වෙරළට ගොඩ ගහලා තියෙනකොට මිනිස්සු මේක ඇහිඳාගෙන ෂෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් එහෙම දෙයක් හම්බෙච්චාම මිනිස්සුන්ටත් ඒක විහිළුවක් නේ. ඉතින් එක එක්කෙනා ඒක අතින් අත යවමින් මිනිස්සු ඔක ෂෙල්ලමට පාවිච්චි කරලා තියෙනවා. ඔහොම අතින් අත යනකොට ඒ කාලේ ඒ ප්‍රදේශයේ එක්තරා නිවසක් ඉදි කරමින් පැවතිලා තියෙනවා. දැන් මේ නිවස ඉදි කරමින් හිටපු බාසුන් නැහැල අතටත් අර කකුල් ඇටි හම්බ වෙලා තියෙනවා. මේගොල්ලෝ මොකද කළේ, විහිළුවටත් ඒක අර බඳිනගේ බිත්තියට තියලා කකුල් ඇටේ බැඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ගේ බැඳේ කොහමද, අර මැරිච්ච මිනිස්සයාගේ කකුල් ඇටේ බිත්තියට තියලා. දැන් ගේ හදලා ඉවර වෙලා ගේ වැඩ සම්පූර්ණ කරලා ඒ ගේ හදපු උදවිය පදිංචි වුණා. පදිංචි වෙලා හිටියට ඒගොල්ලොන්ට වැඩි කලක් ඉන්න බැරුව ගියා. මොකද ඒකට හේතුව ඒ ගේ රාත්‍රී කාලේ නොඑක් ශබ්ද බද්ද ඇහෙනවා. අද්භූත විදිහේ නොඑක් දේවල් ඒගේ සිද්ධ වෙනවා. ඉතින් මේ අය අරගේ අතහැරලා ඒගේ තවත් කෙනෙකුට විකුණලා වෙනත් ප්‍රදේශයකට ගියා. දෙවනුවට ඒ නිවශ මිලදී ගත්තේ අර අදිමානසික සංගමයට අලුතෙන් බැඳිච්ච සමාජිකත්වය ලබා ගත්ත තැනැත්තා. එතකොට අර අමනුෂ්‍යයා ඉඳන් කිව්වා ඔබේ නිවසේ තමයි මට ඕන කකුල තියෙන්නේ කියලා. එතකොට එයාට අර කකුල ලබා ගන්න බැරුව තමයි ගේ නොඑක් විදිහේ සද්දබද්ද කරමින් හොල්මන් කරමින් ඉඳලා තියෙන අර තමන්ගේ කියන හැංගීමෙන් කකුලට බැඳී ගිහින් තිබුණානේ. එයා දැනගත්තා මගේ ශරීරයේ භූමදාන කරනකොට භූමදාන කරේ කකුලක් නැතුව. නමුත් මට කලින් කකුලක් තිබුණා. ඉතින් දැන් මගේ කකුල ලබා ගන්න ඕනේ කියලා අර දිราපත්තන යට කෑල්ල වෙනුවේ. එතකොට මොකද කළේ? අර මිනිසින්වත් කලබල කරලා බය ගන්නලා කරලා කොහොම හරි ඉඳන් කිව්වා දැන් මට කකුල් ඇටේ ලබා දෙන්න ඕනේ කියලා. දැන් එතකොට මේ කකුල් ඇටේ කොතැනක තියෙනවද, කොයි බිත්තියක තියෙනවද කියන එක දැනගන්න ක්‍රමයකුත් නැහැ. පස්සේ ඉතින් මේ සංගමේ පිරිස මේ ගැන උනන්දු වෙලා කොහොම හරි අර ගේ හදපු වාසුන් මෙහෙවත් සොයාගෙන තියෙනවා. සොයාගෙන යාගෙන් තොරතුරු විමසනකොට යා කියලා තියෙනවා. ඒ කතාව ඇත්තක්. ඒ ගේ හදන කාලේ කෙනෙක්ගේ මේ මිනි ඇටයක් අතින් අත යමින් තිබුණා. ඉතින් මේ ගේ හදන ඇත්තනටත් ඒ අතින් අත මිනි ඇටේ පැමිණියා. ඒක නිසා ඒ ඇට කෑල මේ බිත්තියට තබා බැඳයි කියලා එතනත්තා එතන පෙන්නලා තියෙනවා. පස්සේ මොකද කළේ? ඒ බිත්තිය කඩනකොට අර මිනි ඇටේ හම්බුණා. කකුල් ඇටේ හම්බ වුණා. කකුල් ඇටේ හම්බුණායි පස්සේ මොකද කළේ? අර සංගමේ පිරිස එකතු වෙලා ඒකත් නැවත පෙට්ටියක තැන්පත් කරලා බොහොම ගෞරව විදිහට ඒ අයගේ ආගමානුකූල චාරිත්‍ර සිද්ධ කරලා නැවත වර බොහොම දාන කළා. ඊට පස්සේ නැවතත් අර අමනුෂ්‍යාවේ සංගමයට ඇවිල්ලා කතා කරනවා. ඒ අමනුෂ්‍යයා කියනවා, يعني බොහොම දානය කරන වෙලාවේ අර කකුල් ඇටේ බොහොම දානය කරන වෙලාවේ යත් ඒ ස්ථානයේ හිටිය සොහොම්පලේ යත් මේ සිද්ධිය බලාගෙන හිටියා. දැන් ඉතින් යාටගේ කකුල හම්බ වුණා. දැන් ඉතින් යා යනවායි කියලා ආචාර දක්වලා ඒ පිරිසෙන් වෙන් වෙලා යනවා. එතකොට බලන්න මේ තැනැත්තා අර තමන්ගේ කියන සංඥාවෙන් මේ දිราපත් වෙලා කුණ වෙලා යන මිනි ඇටයකට කොච්චර බැඳී හිටියද කියන කාරණේනේ. ඉතින් ඔන්න ඔය වගේ බොහෝ වෙලාවට පින්වත්නි අපට නොඑක් සිද්ධීන් අහන්න දකින්න ලැබෙනවා. ධර්මයේ නොදන්නා කම නිසා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කුණ වෙලා දිราපත් වෙලා පොළොවට පස්සලා යන මේ කයට බැඳී සිටීම නිසා බොහෝ දෙනෙක් ගිහිල්ලා නිරේ උපදිනවා. එහෙමත් නැත්නම් තිරිසං අපාය උපදිනවා. එහෙමත් නැත්නම් ප්‍රේත ලෝකේ උපදිනවා. ඒ කර්මයන්ගේ ස්වභාවය අනුව. ඉතින් සමහර කෙනෙක් තමන්ගේ කයට තියෙන බැඳීම නිසා ප්‍රේත ලෝකවල උපදින්න වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේ තවත් කතා ප්‍රවෘතියක් සඳහන් වෙනවා. බුද්ධ කාලයට අයත් කතා ප්‍රවෘතියක්. එක්තරා පාංශුකූලික භික්ෂුන් වහන්සේ නමක් සොහොනක් අද්දර කුටියක වාසය කළා. පාංශුකූලිකයි කියලා කියන්නේ තැන් තැන් වල දිราපත් වෙමින් පවතින විසිකල්ලා දාලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන සිවුරු මහල පොරවන භික්ෂුන් වහන්සේලාට කියන පාංශුකූලික භික්ෂූන් කියලා. පාංශුකූල සිවුරු පොරවන නිසා පාංශුකූලික භික්ෂූන්යයි කියලා කියනවා. ඉතින් අන්න ඒ විදිහට තැන තැන දාලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන සිවුරු මහල පොරවන භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ සොහනක් අද්දර කුටියක වාසය කළා. දවසක් මේ ස්වාමින් වහන්සේ දැක්කා ඒ සොහනට ගෙනත් දාලා තිබෙන අලුත් මෘත ශරීරයක්. කොහොම හොඳ රෙද්දකින් ඒ මෘත ශරීරය වසා පොරවා තිබුණේ. මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ රෙද්දත් වස්ත්‍රයත් අලුත්, ඒ නිසා තමන් වහන්සේට සිවුරක් වසා ගැනීමට බොහොම හොඳයි මේ පාංශුකූලික වස්ත්‍රය කියලා. දැන් ඉතින් අයිතිකාරයෙක් ඇත්තේ නැහැනේ, මෘත ශරීරයේ වහලා පොරවා තියෙන එකනේ. මේ ස්වාමින් වහන්සේ අර වස්සේ ගත්තා. ගන්න සූදානම් වුණා. ගන්න සූදානම් වෙනකොට පින්වත්නි අදහා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. මොකද්ද වුනේ? මේ මృత ශරීරය නැගිටලා වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා. දැන් බලන්න අද කාලේ එහෙම සිද්ධියක් වුණොත් එහෙම නේද? නමුත් මේ ස්වාමින් වහන්සේ භාවනා කරන කෙනෙක් නිසා බය වුණ නැහැ, තැති ගත්තේ නැහැ. මේ මృత ශරීරයේ වාඩි වෙලා කතා කරනවා, භික්ෂුව භික්ෂුව ඔය වස්ත්‍රේ ගන්නපා කියලා කිව්වා. නමුත් ඉතින් මృత ශරීරයක් වහලා තිබිච්ච වස්ත්‍රයක්නේ. මේ ස්වාමින් වහන්සේ ඒ ගැන තැකීමක් කළේ නැහැ. අර මිනිය වහලා පොරවා තිබිච්ච වස්ත්‍රය අතට ගත්තා. අතට ගත්තායින් පස්සේ වාඩි වෙලා හිටපු මృత ශරීරය නැගිට්ටා. දැන් මේ මృత ශරීරය කෙලින් හිටගෙන ඉන්නවා. කෙලින් හිටගෙන පස්සෙන් එන්න පටන් ගත්තා. දැන් මේ අතන්ට එහෙම අත්දැකීමක් ලැබුණොත් එහෙම මృత ශරීරයක් පස්සෙන් ඇවිදන් එන්න පටන් ගත්තොත් එහෙම අඩියක් දෙකක් යන්නේ ඉස්සෙල්ලා මේ අය මරණයටපත් වෙනානේ. ඇයි අර මිනිහා පස්සෙන් එනවායි කියලා ඒ වෙලාවෙම හෘදය අබාධයක් හටගෙන මේ ජීවිතෙන් අතර ඉන්න කෙනා වුණත් මරණයටපත් වෙන්න පුළුවන් බිය නිසා. නමුත් මේ ස්වාමින් වහන්සේ බියටපත් වුණා. අර වස්ත්‍රයත් අරගෙන තමන් වහන්සේ වැඩි ඉන්න කුටියට ආ. කුටියට ඉක්මනින් ඇවිල්ලා මృత ශරීරයේ පස්සෙන් එන නිසා කුටියේ දොර වැහුවා. කුටියේ දොර වහපු හැටියෙන් මృత ශරීරයේ පෙරෙලා අනිත් පැත්තට වැටුණා. වැටිච්චාම දැන් මේ වික්ෂුන් වහන්සේ කල්පනා කළා, හරි අසිරිමත් සිද්ධියක් උනේ, කවදාවත් අහලා දැකපු නැති සිද්ධියක්. වස්ත්‍රය ගත්තාම මృత ශරීරයෙන් නැගිටලා පස්සෙන් ආවා. ඉන්දන් එතකොට මම මේ තැනැත්තා සතු වස්ත්‍රය ගැනීමෙන් මට වරදක් සිද්ධ වුණාද, මම සොරකමක් කළාද කියලා මේ භික්ෂුන් වහන්සේට විවිලිසර භාවයක් ඇති වුණා. මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා, මම මේක භාගිතුන් වහන්සේගෙන් අහන්න ඕන, මට මේකෙන් වරදක් ඇවතක් සිද්ධ වුණාද කියලා අසා දැනගන්න ඕනේ කියලා භාගිතුන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනමාන කරලා සිද්ධ වෙච්ච ප්‍රවෘතිය සැලකර හිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මිය ගිය අය ශාන්තක දී ගැනීමෙන් සොරකමක් වෙන්නේ නැහැ. මොකද යාගේ අයිතිය අතහැරලානේ, මෙලොවට දිවිච අයිතිය අතහැරලානේ, මරණයටපත් උනේ. ඒක නිසා ඒක සොරකමක් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ මృత ශරීරයට ඒ මృత ශරීරය කලින් අයිති වෙහිටපු තැනැත්තා ආවිෂ්ඨ වෙヒතිය. ඒ කියන්නේ අර ජීවතුන් අතර හිටපු මිනිස්සයා මරණයටපත් උනේ තමන් ඇඳගෙන පොරෝගෙන හිටපු වස්ත්‍රයට ඇල්මෙන්ය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ වෙලාවේ. ඒ කියන්නේ අර තැනැත්තා ජීවතුන් අතර ඉන්නකොට තමන්ගේ අර වටිනා වස්ත්‍රයට ඇල්මෙන් ඉඳලා තියෙනවා, ආසාවෙන් ඉඳලා තියෙනවා. එයා මැරෙන වෙලාවෙත් ඇඳගෙන ඉඳලා තියෙන මේ වටිනා වස්ත්‍රය. ඉතින් එයාට මැරෙන වෙලාවෙත් කල්පනා වුණේ අනේ මං ඇඳගෙන ඉන්න වස්ත්‍රය කොච්චර වටින එකක්ද කියලා. ඉතින් මැරෙන මොහොතේ. ඉතින් ඒක අරමුණු කරගෙන ලෝභ සිතක් ඇති වුණා. ලෝභ සිතක් මුල් වෙලා ප්‍රතිසන්දිය ලැබුණේ කොහේද? අන්න ප්‍රේතපාය. ඒක නිසා ඒ ප්‍රේතයා තමන් ඇලුම් කරන වස්ත්‍රයට ආශාවෙන් අර මృత ශරීරයට අධිගෘහිතව හිටියා. මృత ශරීරයට ආවිෂ්ඨ වෙලා හිටියා. මලසිරුරේ තමයි මේ ප්‍රේතයා හිටියේ. ඒක නිසා තමයි අර තමන් ඇලුම් කරන වස්ත්‍රය භික්ෂුන් වහන්සේ නමක් ගන්නවා දැක්කහම අර ප්‍රේතයා මලසිරුර උස්සගෙන නැගිට්ටා. නැතුව මලසිරුර ගමන් කළා නෙමෙයි. මේ ප්‍රේතයා තමයි මලසිරුරත් ඔසවාගෙන මේ භික්ෂුන් වහන්සේගේ පස්සෙන් ආවේ. ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේ කුටියට ඇතුල් වෙලා කුටිය දොර වහගත්තනේ. කුටිය දොර වහගත්තාම මේ ප්‍රේතයාට හිතිලා තියෙනවා දැන් නම් මේ වස්ත්‍රේ ලැබෙන්නේ නැහැ. මේක දැන් භික්ෂුන් වහන්සේ ගත්ත කියලා එයාට අර ප්‍රේතයාට වස්ත්‍රය ගැන තිබිච්ච ආසාව ඒ වෙලාවේ අතහැර දමන්න සිද්ධ වුණා. අතහැර දාලා ගිය නිසා මృత ශරීරයත් එතනම බිම පතිත වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේකේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච සිද්ධිය භික්ෂුන් වහන්සේලාට එලිදරව් කළා. එලිදරව් කළා සෙන් මතක් කිරීමක් කළා, අවධාරණය කිරීමක් කළා. මృత ශරීරයේ තරමක් කුණු වෙනකන් මේ මృత ශරීරයට පොරවා තියෙන වස්ත්‍ර ගන්න යන්න එපා. මොකද ඒකට හේතුව අර සමහර විට මැරිච්ච කෙනා ඒ ශරීරය ඇසුරු කරගෙන ඒ ශරීරයට ආවිෂ්ඨ වෙලා ටික කලක් ඉන්න පුළුවන්. ආන්න ඒ වගේ බලන්න. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය මේ කුණු කයක් බව නොදක අවබෝධ කර නොගෙන ශාර්පිය හතර දිනේ බව ආදීන වශයෙන් අවබෝධ කර නොගෙන මේ ශරීරය හා මේ ශරීරයට බැඳී තියෙන සතර මහා ධාතුන්ට තියෙන ආශාව නිසා බොහෝ දිනෙක මිය පරලෝ ගිහිල්ලා ඔන්න ඔය වගේ දුක්ඛිත බොහොම පීඩාකාරී ආදුභාවයන්ට ජීවිතවලටපත් වෙනවා. ඇතැම් විට ඒ කොනිරේ යන්න පුළුවන්, නැත්තම් ප්‍රේත ලෝක යන්න පුළුවන්, එහෙමත් නැත්තම් දේශාන් අපායට දෙන්න පුළුවන්. සමහර විට මේ සතර මහා ධාතුන්ට තියෙන බැඳීම නිරේ ගිහින් උපදින්නත් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ වාසය කළා සුභානමින් මහරහත් මෙහෙණින් වහන්සේ නම. දවසක් මේ සුභා මහරහත් මෙහෙණින් වහන්සේ පිටිසර ප්‍රදේශයක, කියන්නේ මේ පාළු ප්‍රදේශයක, ජනශූන්‍ය ප්‍රදේශයක විවේක තැනක නිටන් වැඩම කරනකොට එක්තරා ශල්ලාල පුරුෂයෙක් ඇවිල්ලා මේ සුභා තෙරණින් වහන්සේට මග අහුරාගෙන හිටගත්තා. හිටගෙන කිව්වා තෙරණින් වහන්සේට, කියනවා භික්ෂුණිය, ඔබ වහන්සේ බොහොම තරුණයි. ඔබ වහන්සේ තාම හොඳට කාමසුව විඳින්න පුළුවන් සුදුසු වයසේ ඉන්නේ. ඉතින් මේ තරුණ කාලයේ මහාන වෙලා මහානදම් පිළීමෙන් ඇති වැඩේ මොකද්ද? එන්න යන්න මාත් එක්ක ගිහින් කම්සු විඳින්න දෙන්න කියලා නොනිසි ආයුතු යෝජනාවක් කළා. ඉතින් මේ සුභා රහත් මෙහෙණින් වහන්සේ අර ශල්ලාල පුරුෂයාගෙන් ඇහුවා, ඔබ මගේ කුමන දෙයක් දැකලාද මේ කයට ඇලුම් කරන්නේ කියලා. අර ශල්ලාල පුරුෂයා ඉඳන් කිව්වා, මම ඇලුම් කරන්නේ ඔබතුමියගේ ලක්ෂණ ඇස් දෙකට. බලන්න ඔය ලක්ෂණ ඇස් දෙක මැණික් කැට දෙකක් වගේ කොච්චර ලක්ෂණට බබලනවාද. ඔය ඇස් දෙක දැකලා තමයි මම ඔබතුමියට ඇලුම් කරන්නේ කියලා කිව්වා. ඉතින් සියලු ආශාවන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කාය පිළිබඳව තිබිච්ච සියලුම බැඳීම් මමත්වයන් දුරු කරලා හිටපු ඒ සුභාරහත් මෙහෙණින් වහන්සේ, ආ මෙන්න ඔබ ඇලුම් කරන ඇස් දෙක කියලා තමන් වහන්සේගේ ඇඟිලි තුඩු තමන් වහන්සේගේ මේ අක්ෂි ගෝප වලට ප්‍රවිෂ්ඨ කරලා ඇස් රොන්ද දෙක ගලවලා අර මිනිසයාගේ අතේ තැබුවා. ඒ මිනිසයා පුදුම වෙලා බය වෙලා බලාගෙන හිටියා. මොකද සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්දනේ. සාමාන්‍ය කෙනෙක් තමන්ගේ ඇස් දෙකට කොච්චර ඇලුම් කරනවාද? නමුත් මේ ඇස් දෙක නිසාම කොච්චර දුක් විඳින්න සිද්ධ වෙනවද? මේ ඇස් දෙකේ ප්‍රසාද රූපේ පවා සතර මහා ධාතුන්ගෙන් හැදී තියෙන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය. ඉතින් මේ සාමාන්‍යයෙන් ධර්මය නොදන්නා මිනිස්සු මේවා බොහොම වටිනා වස්තු හැටියට තමයි සැලකන්නේ. නමුත් ධර්මය අවබෝධ කළා වූ සතර මහා භූතයන් සර්පියව හතර දිනක් හැටියට අවබෝධ කරගෙන හිටියා වූ සුභාරහත් මෙහෙණින් වහන්සේට මේ කුණ වෙලා යන ඇස් දෙක පිළිබඳව අර පුරුෂයාට වාගේ ආශාවක් ඇල්මක් තිබුණේ නැහැ. ඒ නිසා ඔන්න ඔබ ඇලුම් කරන ඇස් දෙකයි කියලා ලබා දුන්නා. ඉතින් අර සුභාරහත් මෙහෙණින් වහන්සේට නොඑක විදිහෙන් කරදර කරන්ට යාම නිසා ඇතැම් විට ඒ තැනැත්තා මරණින් පස්සේ දුගතිගාමී වන්නට ඇති. ඒ වගේම උපලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේට නොඑක් විදිහට කරදර කළා වූ මිනිසෙකුත් ඒ විදිහටම දුගතිගාමි වෙච්චි බව සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට පින්වත්නි අපිට තේරුම් ගන්න පුළුවන් මේ කතා වස්තුන්ගෙන් ධර්මය නොදන්නා අඥාන මිනිසයෝ මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කයෙහි තියෙන යථා ස්වභාවය අවබෝධ කර නොගෙන කොච්චර දුක් ඇති කර ගන්නවද මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත්. එතකොට දැන් බලන්න අභිෂයම දෙනාමත් මේ ජීවිතේ නොඑක් විදිහ විශේෂයෙන් මේ ගිහි ජීවිත ගත කරන මේ පින්වතුන් උදේ හවස නොඑක් කර්මාන්තර රැකී ආරක්ෂා සිද්ධ කරමින් පාන්දර 3ට 4ට අවදි වෙලා සමහර රැකියාවට යන්න ඕන දුර බැහැර යන පින්වතුන් ඊළඟට ඊටාම ඇඳිරි වැටල ගෙවල් දොරවල් කලා පැමිණෙන්න ඕන. ඊළඟට ගෙවල් දොරවල් වල කිසිම විවේකයක් නැතුව දහසකුත් එකක් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි මෑණිවරුන්ට නොඑක් විදිහේ වැඩ කටයුතු සිද්ධ කරන්න වෙනවා ගෙවල් දොරවල් වල. දූ දරුවන් බලාගන්න වතු පිටි වල වැඩ, ගෙවල් දොරවල් වල වැඩ. මේ ඔක්කොම තියෙන්නේ කුමක් නිසාද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නොතිබුණා නම් මේ භෞතික කය තියෙනවද? නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවද? ඒත් නැහැ. ගේ දොර වතු පිටි ඩ කඩන් තියෙනවද? ඒත් නැහැ. රැකී ආරක්ෂා කරන්න අවශ්‍යද? ඒත් නැහැ. නම් තේරුම් ගන්න ඕන ශාර්පියෝ හතර දිනකටත් වඩා උග්‍ර කරදරයක් අපිට මේ සතර මහා ධාතුන් නිසා දැනටත් ලැබී තියෙනවා. ඉතින් නිරේ පහළ වුණොත් එහෙම, තිරිසන් ලෝකේ පහළ වුණොත් එහෙම, අර වගේ ප්‍රේතේ වෙලා වපන්නොත් එහෙම, ඊටත් වඩා සිය දහස් ලක්ෂ වාර ගුණයකින් අපිට මේ සතර මහා ධාතුන් නිසා මහා දුකක් අත්විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් දැන් වඩා හොඳ මොකද්ද මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයක් නැවත වරක් ලබා ගන්න එකද හොඳ, නැත්නම් මේකෙන් මිදෙන එකද හොඳ? අන්න මිදෙන එක හොඳයි. එතකොට අර රජුරුවන්ගේ සතුරු පුරුෂයා සර්පය හතර දෙනා බලාගෙන ඉන්නකොට ඒ තැනැත්තාට යහපත උදාකරන්න කැමති කෙනෙක් ඇවිල්ලා කිව්වනේ, අනේ ඔය සර්පය හතර දෙනා බලාගෙන ඉන්න එපා, රජතුමා සන්තෝෂයෙන් ඔය සර්පය හතර දෙනා දීලා තියෙනවා, නෙවෙයි මරන්නයි ඔය සර්පය හතර දෙනා දීලා තියෙන නිසා ඔය සර්පයන්ගෙන් බේරී පලා යන්නේ කියලා කරුණාවෙන් කෙනෙක් මතක් කළානේ. අන්න ඒ වගේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා කරුණාවෙන් යුක්තව ශ්‍රාවකීන්ට අනුශාසනා කළා. වික්ෂු භික්ෂුනි උපාසාසිකා කියන සිව්වණක් පිරිසටම කරුණාවෙන් අනුශාසනා කළා. මහණෙනි ඔය පඨවි ධාතුව අනිත්‍යයි, අනිත්‍ය වූ ඔය පඨවි ධාතුව දුකට අයිති, අනිත්‍ය වූ දුක්ඛ වූ මේ පඨවි ධාතුව මම හෝ මගේ ආත්මය නෙමේ, නිසා මේක අතහැරලා දමන්නට කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. පඨවි ධාතුව කියන එක ගැන මේ පින්වතුන් දාන්නවා. පඨවි ධාතුව කියන්නේ තද ගතියෙන් යුක්ත, රළු ගතියෙන් යුක්ත, ගොරෝසු ගතියෙන් යුක්ත, මේ ශාරීරියේ තියෙන කෙස් ලොම් නිය දස්සම් මස්නහර ආදී කොටස් වල බහුලව තියෙන ඒ තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතියට තමයි සාමාන්‍යයෙන් පඨවි ධාතුව කියලා කියන්නේ. ඒ වගේම ආපෝ ධාතුව කියලත් කියන්නේ මේ ශාරීරියේ තියෙනවනේ වැగిරෙන සුළු යමක් එකට බැඳ තබන තරලමේ දේවල්, පිත්සෙම් ශරවලේ දහඩිය මේද ආදිය, ඒවැ බහුල වශයෙන් තියෙන්නේ ආපෝ ගුණයයි. ඒ වගේම මේ ශරීරයේ තියෙන උණුසුම සිසිල, ඒක ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි. ඒ වගේම මේ ශරීරයේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස වාතය, අංගපසංග තුල තිපිරී තිබෙන වාතය, කුෂේ බඩවැලේ තියෙන වාතය, ඒව කොම වායෝ ධාතුවයි. වායෝ ධාතුවේ ස්වභාවය යමක් පුම්බවන දරා සිටින ගතියයි. ඒ වගේම චලනය කරන ගතියත් වායෝ ධාතුවේ ගුණයක්. ඉතින් ඔන්න ඔය ලක්ෂණ හතරෙන් යුක්ත පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව හේතු ප්‍රත්‍යයන් නිසා හටගෙන ඇති බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ මේ සතර මහා ධාතු නිරන්තරයෙන්ම සත්‍ය පෙළෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ සතර මහා ධාතුන් තමාගේ වශයෙන්ෙහි නොපවතින නිසා අනාත්මයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කළේ අර සර්පය හතර දෙනෙක් බඳු සතර මහා ධාතුන් අතහැරලා දාලා සතර මහා ධාතුන්ගෙන් පූර්ණ වශයෙන්ම මිදුණා වූ ඒ ශාන්ත ප්‍රණීත වූ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහායි. එනිසා මේ පින්වතුන්ලා තදිෂ්ඨාන තබා ගන්නට ඕන. අපට පුළුවන් නම් මේ ජීවිතයේ තුලදීම සර්පය හතර දෙනෙක් බඳු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සතර මහා ධාතුන්ගෙන් පූර්ණ වශයෙන්ම මිදුණා වූ උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම අපට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාව පිහිටුවා ගන්නට ඕන. ඒ වගේම ඊළඟට සඳහන් වුණා දැන් මේ මිනිසයා රජතුමාගේ සතුරු පුරුෂයා සර්පය හතර දෙනාට බය වෙලා පලා යනකොට වදකිව පස් දෙනෙක් පස්සෙන් එළවාගෙන ඉනවයි කියුවානේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පංච වදකා පච්චත්තිකාති කෝ භික්කවේ පංචන්නේ තං උපාදාන කන්දානං අදිවචන සේයති හිදං රූපෝපාදාන කන්දස්ස වේදනෝපාදාන කන්දස්ස සංයුපාදාන කන්දස්ස සංඛාරූපාදාන කන්දස්ස විඥානෝපාදාන කන්දස්ස එින් වදාලේ මහණෙනි අර මිනිසයා පිටිපස්සේ සතුරු වදකයෝ පස් දෙනෙක් කෙලවාගෙන එනවා කිව්වනේ ඔය සතුරු වදකයෝ පස් දෙනා කියලා කිව්වේ අනිකකට නොවේ මේ රූපෝපාදාන ස්කන්ධයටයි වේදනෝපාදාන ස්කන්ධයටයි සංයුපාදාන ස්කන්ධයටයි සංඛාරෝපාදාන ස්කන්ධයටයි විඤ්ඤාණෝපාදාන ස්කන්ධයටයි සතුරු වදකයෝ පස් දෙනායි කියලා කිව්වේ එයින් රූපෝපාදාන ස්කන්ධය කියලා කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරත් උපාදාය රූප සූවිසත් එක්ක එකතු වෙච්ච 820 රූපය ඊළඟට 820 රූපය අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන මේ 11 ආකාරයට අනුවම සලකා ගන්නකොට ඒට කියනවා රූපස්කන්ධය කියලා මම මාගේ ආත්මයේ වශයෙන් උපාදානයෙන් බැඳී ගියාම කියනවා රූප උපාදානස්කන්ධය කියලා ඔය විදිහටම තේරුම් ගන්නට ඕන අරමුණු රස විඳීම වශයෙන් ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා තමයි වේදනාස්කන්ධයට අයිති වෙන්නේ මේ වේදනා තතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන මේ 11 ආකාරය අනුව සලකන කොට කියනවා වේදනාස්කන්ධය කියලා මම මාගේ ආත්මයේ වශයෙන් දැඩිශී ග්‍රහණය කර ගන්නා නිසා කියනවා වේදනුපාදානස්කන්ධය කියලා ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන අවශේෂ ස්කන්ධ සම්බන්ධය උනු උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයටත් ඊළඟට ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන පවතින ආකාර 8ක් අනු 11 ආකාර වූ පැවැත්මට කියනවා ස්කන්ධය කියලා නැත්නම් 11 ආකාර වූ රාශියට සමූහයට කියනවා ස්කන්ධය කියලා උපාදානය කියලා කියන්නේ උපාදාන සහිත සත්‍යෝ මේ පංචස්කන්ධය මමේ කියලා මාගේ කියලා මාගේ ආත්මයේ කියලා වර්ධවා දැඩිශේ ග්‍රහණය කරගෙන ඉන්න නිසා කියනවා උපාදානස්කන්ධය කියලා. එතකොට උපාදානස්කන්ධ පහක් තියෙනවා. මේ මොනවද උපාදානස්කන්ධ පහ? සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූප, රූපකය. ඒක එක උපාදානස්කන්ධයක්, රූප උපාදානස්කන්ධය. ඒ වගේම නාමස්කන්ධ වශයෙන් හතරක් තියෙනවා. මොනවද? වේදනා සංඥා සංස්කාර විඥාන වේදනාය කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මුල්ව යම් ස්පර්ශයක් ඇති වෙච්චහම ඒ ස්පර්ශය ඇති වෙන්න හේතු වෙච්ච රූපය නැත්තම් අරමුණ මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් පංචඅද්වාරයන්ට රූපීමය අරමුණු පහක් තියෙනවා ඊළඟට මනෝද්වාරයට අරමුණු වෙන තියෙනවානේ නාම රූප වශයෙන් එන අරමුණු දෙගණීමේ අරමුණු අන්න ඒ අරමුණු දැනිච්චාම ස්පර්ශය ඇති වෙනවානේ ඒ ස්පර්ශයට ඇති වෙන්න හේතු වෙච්ච අරමුණු මුල් කරගෙන ස්පර්ශය ඇති වශයෙන් වේදනා හට ගන්නවා සැප හෝ දුක් හෝ උපේක්ෂා හැටියට අනේ සැප දුක් උපේක්ෂා වේදනාවන්ගේ රාශිය සමූහය කියනට කියනවා වේදනා ස්කන්ධය කියලා සංඥායයි කියලා කියන්නේ අරමුණු හඳුනා ගැනීමට රූප හඳුනා ගැනීම රූප සංඥා ශබ්දය හඳුනා ගැනීම ශබ්ද සංඥා ගන්ධය හඳුනා ගැනීම ගන්ධ සංඥා රස හඳුනා ගැනීම රස සංඥා පහස හඳුනා ගැනීම පොට්ටබ්බ සංඥා මනසට අරමුණු වන දේ හඳුනා ගැනීම ධම්ම සංඥා ඔන්න සංඥා රාශිය අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන ආකාර 11 අනුව සලකනකොට සංඥා ස්කන්ධය කියලා කියනවා සංස්කාරය කියලා කියන්නේ එතන වේදනා සංඥා දෙක හැර චෛතසික ධර්ම තවත් 50ක් තියෙනවා සිතා යෙදෙන අන්න ඒ චෛතසික 50ට කියනවා සංස්කාරය කියලා ස්කන්ධය කියලා කියන්නේ අර 11 ආකාරයට සංග්‍රහයිච්ඡාම ඒ රාශියට සංස්කාර ස්කන්ධය කියනවා විඥානය කියලා කියන්නේ අරමුණු දැනීමටයි අරමුණු දැනගන්න පුළුවන් වෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ద్వාරහය මුල් කරගෙන පහළ වෙන සිත් නිසායි අන්නේ ద్వාරහය මුල්ව පහළ වෙන සිත් වලට කියනවා විඥානයි කියලා. ඒ විඥානය අරමුණු දැනීමත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන 11 ආකාරය අනුව සංග්‍රහ වෙච්චහම රාශියක් සමූහයක් බවට පත් වෙනවා. අන්න ඒ විඥාන ස්කන්ධයත් තමන්ගේ වශයෙන් මමයි කියලා උපාදානය කරගෙන ඉන්න නිසා විඥාන උපාදාන ස්කන්ධය කියලා කියනවා. ඉතින් කොටින් සලකනවා නම් ඔන්න ඕකයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයත්, ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන නාම ධර්මත්, ඔය සමූහය නාම රූප සියල්ල එකතුව පංච උපාදානස්කන්ධයයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අපේ මේ ජීවිත පැවැත්මයි නේද? අපට තියෙනවා බාහිර මේ ගොරෝසු කයක්. මේ මිනිස්සුන්ගේ ශරීර ගොරෝසු ශරීරනේ. ඒ නිසා අපට තියෙනවා මේ ගොරෝසු රූපයෙන් හැදිච්ච කයක්. ඒ වගේම අපට තියෙනවා අරමුණු දැනීම වශයෙන් ඇතිවෙන සිත් විඥානෙ. ඊළඟට මේ අරමුණු දැනීම නිසා ඇතිවෙන සැප දුක් උපේක්ෂා වේදනා තිබෙනවා. වේදනා. ඊළඟට මේ අරමුණු හඳුනා ගැනීම තිබෙනවා සංඥා. ඒ හඳුනා ගන්න අරමුණු වලට අනුව චේතනා ආදී අවශේෂ චෛතසික ධර්ම ඇති වෙනවා සංස්කාර. ඉතින් ඔන්න ඔය විදිහේ ජීවිත පැවැත්මක් තමයි අපට උරුම වෙලා තියෙන්නේ. අපි මේ මමේ මාගේ මාගේ ආත්මය කියලා වරදවා හිතුවට එහෙම දෙයක් නෙවෙයි අපි මේ ජීවිත පැවැත්මයි කියලා කියන්නේ. නාම රූප ධර්මයන්ගේ නැත්තම් මේ ස්කන්ධ පංචකයේහි ඒක රාශී වීමක්ය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අනේ විදිහට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ මමේ කියලා සලකන්නේ මෙහි ඇති දෙයක් ඇත්තේ නැහැ. අපි මේ මමේ කියලා වරදවා ගන්නෙ මේ ස්කන්ධ පංචකයයි. මේ ස්කන්ධ පංචකය තමයි පින්වත්නි අභවස්සේ හැම වෙලෙම මේ දුක ඇති කරගෙන එළවාගෙන පැමිණෙන්නේ. දැන් බලන්න අපට උපත නිසා යම් තාක් දුක් හටගත්තා නම් ඒ දුක් සියල්ල හටගත්තේ කුමක් නිසාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගැනීම නිසා. ඊළඟට අපි හැම දෙනාටම වයසට යන්න සිද්ධ වෙනවා. දැනටමත් වයෝවෘද මෑණිවරු පියවරු සිටිනවා. ඒ වයෝවෘද මෑණිවරුන්ට පියවරුන්ට වයෝවෘද භාවය නිසා, වයස්ගත වීම නිසා තිබෙන්නේ පහසුවක්ද අපහසුවක්ද? අපහසුවක්. ඒ කියන්නේ ඉස්සර වගේ වැඩපළ කරගන්න බෑ, කන ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, යායේ ගන්න අමාරුයි. ඊළඟට අනික් අයගේ ආධාර උපකාරයෙන් ජීවත් වෙන්න යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වයෝවෘද භව ශපක්ද දුකක්ද? ඒක දුක. ඒ දුක ඇති වෙලා තියෙන කුමක් නිසාද? මේ පංච උපාදානස්කන්ධය නිසා. ඊළඟට මරණයටපත් වීම ශපක්ද දුකක්ද? තමන්ගේ ඉන්න දූ දරුවෝ ඥාති හිත මිත්‍ර ආදීන් අතහැරලා දාලා මෙලවින් නොදන්නා පරලෝකට යන්න සිද්ධ වීම ශපක්ද දුකක්ද? දුක. ඒ දුක ඇති වෙලා තියෙන කුමක් නිසාද? අන්න මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නිසා. ඊළඟට මේ පින්වතුන්ලාට නොඑක් අවස්ථාවල් වල අඬන්න වැළපෙන්න ශෝක කරන්න සිද්ධ වෙනවා. අප්‍රියය හා එකතු වෙනකොට, ප්‍රියයගෙන් වෙන් වෙනකොට නොඑක් දෙනා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. එතකොට මේ සියල්ලම අපට අත්විඳින්න වෙලා තියෙන කුමක් නිසාද? පංච උපාදානස්කන්ධය හටගත්ත නිසා. ඔන්න ඔය විදිහට ඊළඟට බොහෝ දෙනා හිතන පතන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැතිකොට තමන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ සියලු දුක් හටගන්නේ පංච උපාදානස්කන්ධය නිසා. එහෙමනම් කොටින්ම කියනවා නම් අපේ මේ ජීවිත පැවැත්ම, ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ එකතුව, මේ පංච උපාදානස්කන්ධය සපක්ද දුකක්ද? දුකක්. මේ සියලු දුක් වලට මුල් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. නමුත් ධර්මය නොදන්නා පොහොදුන් සත්‍යෝ මේ පංච උපාදානස්කන්ධයම දුකක්ය. මේ පංච උපාදානස්කන්ධය තමයි තමන්ට සියලු කරදර ඇති කරන්නා වූ සතුරාය කියලා වටහා ගන්නෑ. ධර්මය නොදන්නා අඥාන ජනයා කල්පනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි මම, මේක දාලා කොහේ යන්නද කියලා කල්පනා කරනවා. ඉතින් මරණ මොහොතේවත් මේ මමයි කියලා වරදවාගත්තු පංච උපාදානස්කන්ධය අතහරින්න බොහෝ දෙනෙක් සූදානම් නැහැ. ඒ විදිහට මනස හදාගෙන නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අර මමයි කියලා වරදවාගත්තු පංච උපාදානස්කන්ධය මේ සතුරු පස් දෙනා නිසාම, මේ පංච උපාදානස්කන්ධයට වරදවා බැඳී යාම නිසා ප්‍රේතියෝ වෙලා, භූතයෝ වෙලා, කුම්භාණ්ඩියෝ වෙලා, ගෙවල ප්‍රේතියෝ වෙලා ඒ තැන්වලම ලැබගෙන බොහෝ කාලයක් කල්ප කාලාන්තරයක් දුක් විඳින්මින් වාසය කරනවා. සමහර කෙනෙක් තිරිසන් සතුන් වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා. සමහර කෙනෙක් නිරේ පහළ වෙලා දුක් විඳිනවා. ඉතින් ඒ සියලුම දුක් වලට හේතුව මේ පංච උපාදානස්කන්ධයේ තිබෙන වැරදි, කියන්නේ වැරදි ලෙස පංච උපාදානස්කන්ධයේ මමත්වයෙන් අරගෙන ඇති කරගෙන තිබෙන බැඳී යාමයි. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ සතරන් පස් දෙනෙක් හැටියට සැලකිය යුතු ආකාරය පිළිබඳව වටිනා උපමාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් එක්තරා ස්වාමින් වහන්සේ නමකට වදාළ සූත්‍ර දේශනාවකදී පැහැදිලි කළා මෙන්න මේ විදිහට. බොහොම ධනවත් මහේශාක්‍ය අනුභව සම්පන්න සිටුවරයෙක් වාගේ තැනැත්තෙක් ඉන්නවා. ඒ තැනැත්තාට සතුරෙක් ඉන්නවා. ඒ සතුරා බොහොම බෙලහීන දුර්වල කෙනෙක්. ඒ සතුරා කල්පනා කරනවා, මේ සතුරු පුද්ගලයා කල්පනා කරනවා, මගේ මේ එදිරිවාදී තැනැත්තා, නැත්තම් මම මේ සතුරුකම් කරන්නා වූ මේ සිටු පුත්‍රයා, කුල පුත්‍රයා බොහොම අනුභව සම්පන්න කෙනෙක්. එයාට මුරකාවන් තියෙනවා. ධනේ වස්තුව තියෙනවා. ප්‍රාකාර වලින් වට කරපු මහ විශාල මන්දිරයක වාසය කරන්නේ. බල හමුදාවන් ඉන්නවා. ඒ නිසා මගේ මේ සතුරාව මුහුණට මුහුණලා සටන් කරලා ඝාතනය කරන්න නැති කරන්න මට හැකියාවක් නැහැ. ඒ නිසා මම මේ මගේ සතුරාව උපක්‍රමයෙන් නැති කරන්න ඕන කියලා කල්පනා කරපු මේ දුර්වල තැනැත්තා අර තමන්ට ඝාතනය කිරීමට අවශ්‍ය කරන ධනවත් පුද්ගලයා නැත්නම් මහේසාක්‍ය අනුභව සම්පන්න පුද්ගලයා ළඟට රැකියාවක් සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා කියනවා, අනේ ස්වාමීනි, මම ඔබතුමාට බැලමෙහෙකම් කරලා ඔබතුමා කියන ඕනම දෙයක් කරලා මම ඔබතුමාට සේවය කරමින් ජීවත් වෙන්න කැමතියි කියලා. ඉතින් දැන් අර සිටු පුත්‍රයා කියමුකෝ, ඒ සිටු පුත්‍රයාත් කල්පනා කරනවා සේවයට කෙනෙක් ලැබුණා. මේ තැනැත්ත ඕනම දෙයක් කරන්න සූදානම්. ඉතින් එහෙම කෙනෙක් අද කාලේ සොයා ගන්නත් අමාරුයි. ඒ නිසා මේ තැනැත්ත සේවයට බඳවා ගන්න ඕන කියලා සේවයට ඇතුළත් කර ගන්නවා. දැන් මේ සේවයට ඇතුළත් කරගත්තේ කවුද? අන්න සතුරාව. ඊට පස්සේ මේ සතුරා මොකද කරන්නේ? දැන් මිතුරු වේශයෙන් පෙනී හිටිනවා. මිතුරු වේශයෙන් පෙනී හිටලා දැන් එයාට ඕන තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්නනේ. ඒ නිසා සිටු පුත්‍රයා අවදියෙන් දිශල පාන්දරම අවදි වෙනවා. අවදි වෙලා හොඳට ගියේ මිදුල් ආදී ඇමදලා දාලා කරන්න තියෙන සියලුම වතාවත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සිටු පුත්‍රයා අවදි වෙලා බලනවා වෙනත් කවුරුවත් කරන්න නැති වැඩ බව මේ තැනැත්තා කරලා තියෙනවා. බොහොම හොඳ සේවකයෙක් ලැබුණේ කියලා හිත පහදවා ගන්නවා. අර සිටු පුත්‍රයා නින්දර ගියායින් පස්සේ රාත්‍රී බොහෝ වෙලාවක් තව වැඩ කරලා තමයි මේ තැනැත්තා නිදන්නට යන්නේ. දවස් කීපයක් කොහොම වැඩ කරනකොට මේ සිටු පුත්‍රයා කල්පනා කරනවා මේ අලුතෙන් සේවයටපත් වෙච්ච සේවකයා තමයි හොඳම සේවකයා. මීට කලින් මට මෙහෙම සේවකයෙක් හම්බුන්නේ නැහැ. අනික ඔක්කොම අලස කුසීතාය. වෙලාවට විතරයි වැඩ කරන්නේ. මේ තැනැත්ත එහෙම නෙමේ. උදේ ඉඳන් රෑ වෙනකම්ම වැඩ කරනවා ආදි වශයෙන් කියලා කල්පනා කරලා අභ්‍යන්තරික විශ්වාසිකයා හැටියට පත් කර ගන්නවා. ඒ කියන්නේ අද කාලේ මැති ඇමතිවරුන්ට ඉන්නේ ලේකම් කෙනෙක්, පෞද්ගලික ලේකම් කෙනෙක් නේද? එතකොට අර ඇමතිතුමා යන පස්සේම ලේකම් උච්චානවා. අන්න ඒ වගේ අභ්‍යන්තරික විශ්වාසී තත්ත්වයට පත් කරගත්ත අර තැනැත්තා කවුද? සතුරා. ඉතින් දැන් මේ තැනැත්තා කල්පනා කළා ඔන්න දැන් හරි. ඒ කියන්නේ අනික් අය නොවන තැන් වලටත් මේ තැනැත්තාට ගිය හැකි. ඒක නිසා මේ සිටු පුත්‍රයා තනි වෙන වෙලාවක් බලලා මගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගන්න ඕන කියලා දවසක් ආයුධයකුත් සූදානම් කරගෙන සද්ද නැතුව ඇවිල්ලා අර වෙනදා ඉන්න මිත්‍ර ලීලාවෙම ඉඳලා මේ සිටු පුත්‍රයා තනි වෙන වෙලාවක් අල්ල ගන්නවා. අල්ලගෙන සද්ද නැතුව පිටිපස්සෙන් ඇවිල්ලා පිටට පිහියෙන් ඇවිල්ලා මරලා දානවා. එතකොට මරණ මොහොතේත් මේ සිටු පුත්‍රයා දැනගත්තද කවුද තමාව මැරුවේ කියලා? නෑ. එතකොට මේ සිටු පුත්‍රයා ඉස්සලා සේවකයෙක් හැටියට මිත්‍ර ලීලාවෙන් එන තමන්ගේ සතුරාව හඳුනාගත්තේ නෑ. සේවය කරනකොට ඒත් සතුරාමයි, වදකයාමයි. තමන්ගේ මේ වදකයා තමන්ට මරණය අරගෙන පැමිණිච්ච කෙනා මේ ළඟ ඉන්නේ. ඒත් හඳුනාගත්තද? උදේ හවස නැගිටලා වැඩ කරනකොට ඒ හඳුනාගත්තේ නැහැ. ඊළඟට තමන් පසුපස්සේ ඇවිල්ලා අභ්‍යන්තරික විශ්වාසිකයා වෙච්ච කාලෙත් හඳුනාගත්තද මේ ඉන්නේ තමන්ගේ වදකයා කියලා? නැහැ. ඊළඟට තමන්ව මරනකොට හඳුනාගත්තද මේ ඉන්නේ තමන්ගේ වදකයා කියලා? ඒත් නැහැ. ආන් ඒ වගේ තමයි මේ අන්ධබාල පුහුදුන් ජනයා මේ පංචපාදානස්කන්ධය තමයි තමන්ට සියලු දුක් ඇති කරන්නේ කියලා මේ පංචපාදානස්කන්ධය හට ගන්නා මොහොතේ දකින්නවද? මේ පංචපාදානස්කන්ධය තමයි මගේ සතුරා, මට සියලු දුක් ඇති කරන්නේ මේ පංචපාදානස්කන්ධය කියලා දකින්නවද? ඒ දකින්නෙත් නැහැ. මේ පංචපාදානස්කන්ධය කරගහගෙන එහෙම යමින් රැකි ආරක්ෂා කරනවා, ගොවිතැන්පත් කරනවා, ඊළඟට මේ මෑණිවරු යුම් පිහුම් වැඩ කරනවා, ගෙවල් දොරවල් නොයේ කර්මාන්ත කටයුතු කරනවා, දූ දරුවෝ හදනවා කරනවා. මේ පංචපාදානස්කන්ධයමයි මට මේ සතුරෙක් වෙලා ඉන්නේ, මේ සියලු දුක් විඳින්නේ මේ පංචපාදානස්කන්ධය කියලා මේ පින්වතුන් වටහා ගනිමින් සිටිනවාද? නෝ. ධර්මයේ ඇහෙන නිසා දැන් ටිකක් ටිකක් තේරෙනවා. ධර්මයේ අහන් ඉස්සෙල්ලා එහෙම තේරුණාද? නෑ. අර සතුරා මිතුරා කියලා හිතාගෙන ඒ සතුරටම තමයි ඔක්කොම වැඩ කටයුතු කළේ. ඊළඟට අපි හිතමු ධර්මයේ නොදන්නා කෙනෙක් නම් මරණ මාංජකයේ සැතපීලා ඉන්නවා. දැන් මරණයටපත් වෙනවා. ඒ තැනැත්තා මැරෙන්න බෑ කිය කී අඬ අඬ මැරෙනවා. එතකොට ඒ මැරෙන්නේ මොන හේතුවක් නිසාද? අන්න අර පංචපාදානස්කන්ධය නිසා. එතකොට මතක තියාගන්න ඕන, භාග්‍යතුන් වහන්සේ වදාළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරයේහි මුල් කෙලවරක් අගක් මුලක් දක්වන්න බෑ කියලායි වදාළේ. එනිසා මේ සංසාරයේහි අගක් මුලක් දැක්කිය නොහැකි, මුල් කෙලවරක් දැක්කිය නොහැකි තැන් හිතාම අපි සෑම දෙනාම මෙතෙක් කාලයක් නොයෙක් විදිහේ අනන්ත අප්‍රමාණ දුක්ඛම් කරළු විඳගෙන පැමිණියේ මේ කියන පංචපාදානස්කන්ධයේ නැමැති සතර පස් දිනා වදගිය පස් දිනා නිසාය කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපට මේ බුද්ධ ශාසනය තුළදී මේ පංච උපාදානස්කන්ධයේ නැමැති තමන් තුළම පවතිනා වූ මේ වදගිය පස් දිනාගේ මිදිලා ශීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිශනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ නිර්වාණ ශාන්ති පුරයට පත්වෙන්ට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් අර මිනිසයා වාසයේ තවත් කෙනෙක් එළවාගෙන එනවා. කවුද? ඈ අන්න හරි. අතුලත හැසිරෙන කඩුව ඔසවාගත් වදකියා. පාලියෙන් සඳහන් වෙන්නේ චට්ටෝ ආන්දරජරෝ වදකෝති උක්කිතාශිකෝ. උක්කිතාශිකෝ කියලා කියන්නේ කඩුව ඔසවාගෙන අමෝරාගෙන ඉන්නේ. ආන්දරජරෝ කියලා කියන්නේ අතුලත හැසිරෙන වදකියා. එතකොට කඩුව ඔසවාගත්තා වූ අතුලත හැසිරෙන වදකියායි කියලා කිව්වේ කාටද? ඔව් දන්න හඳුන්න කෙනෙක්නේ. කවුද මේ දන්න හඳුන්න කෙනා? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දන්න හඳුන්න ඇතුළත හැසිරෙන වදකයායි කියලා උපමා කළේ නන්දි රාගයට. නන්දි රාගය කියලා කියන්නේ සප්පීතක තෘෂ්ණාව. ඒ අරමුණු වලට සතුටින් ඇලී යන ගතියට කියනවා නන්දි රාගය. ඒ අරමුණු වලට සතුටින් ඇලී යන ගතියට තමයි මේ ඇතුළත හැසිරෙන වදකයා කඩුව සවාගත්තා වූ වදකයායි කියලා කියවේ. එතකොට පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ නැවත නැවත සකස් වෙන්න හේතු වෙන්නේ නන්දි රාගයයි. මේ සිතේ තිබෙන සප්‍රීතික තෘෂ්ණාවයි. ඒ අරමුණු වලට හිත ඇලී යන බැඳී යන ගතියයි. මේ සප්‍රීතික තෘෂ්ණාව නිසා නැවත නැවත පුනර්භවය සකස් වීම සිද්ධ වෙනවා. ඒ අරමුණේ සිත ඇලෙනවා. ඊළඟට කාම ධාතුවේ සිත බැඳෙනවා, රූප ධාතුවේ සිත බැඳෙනවා, අරූප ධාතුවේ සිත බැඳෙනවා. සිත බැඳීම නිසා, තෘෂ්ණාව නිසා උපාදානයත්, උපාදාන නිසා භවයත්, භවය නිසා ජාති ජරා මරණත් හට ගන්නවා. ඒ නිසා මේ ඇතුළත හැසිරෙන කඩුව ඔසවා ගත්තා වූ වදකයායේ කියලා කිව්වේ නන්දි රාගයටයි. බලන්න ධර්මය අවබෝධ නොකළ කෙනෙක් ඒ අරමුණෙහි නිරන්තරයෙන්ම ඇලෙනවා. නේ රූපෙහි ඇලෙනවා, ශබ්දෙහි ඇලෙනවා, ගන්ධෙහි ඇලෙනවා, රසෙහි ඇලෙනවා, පහසෙහි ඇලෙනවා, සිතට අරමුණු වන දෙහිත් ඇලෙනවා. බලන්න ඊළඟට ඒ නන්දි රාගයේ නිසාම නැවත නැවතත් දුකටපත් වෙනවානේ. අර කලින් ශ්‍රවණය කළා වූ ප්‍රවෘත්තීන් සියල්ලංගෙම අපිට ඒ කාරණේ තේරුම් ගන්න ලැබුණා. අර මුලින්ම සඳහන් කරපු යුරෝපා රටේ මේ පරිලෝකීය මිනිසයා තමන්ගේ මේ කලවායටේට ඇලුම් කරපු නිසා ඒ තෘෂ්ණාවෙන් ඒ නන්දිරාගයෙන් මිය ගිහිල්ලා. එන මිය පරිලෝකෙ ගිහිල්ලා ඒ තමන්ගේම කයට තිබිච්ච ඇල්ම නිසා ප්‍රේතයෙක් වෙලා ඊට පස්සේ තමන්ගේ අර කලවායටේ සොයමින් බොහෝ කාලයක් දුක් විඳා. ඒ තැනැත්තා මේ තත්ත්වයට පත්කලේ කවුරුන් විසින්ද? චිත්තාභ්‍යන්තරයේ තිබෙච්ච නන්දි රාගයේ විශ්ිනොයි. ඊළඟට අර සුභාතරණින් වහන්සේට කරදර කරන්න ගිය පුරුෂයා ඇස් දෙකට බැඳී යාම නිසා, සුභාතරණින් වහන්සේගේ ඇස් දෙකට බැඳී යාම නිසා ඒ නන්දි රාගයේ මිය පරලොව ගිහිල්ලා බොහෝ දුක් ඇති කරගත්තා. ඉතින් අන්න ඒ විදිහට ඇතුළත හැසිරෙමින්, ඇතුළත පවතිමින් නොඑක ආකාරයේ දුක් පීඩා පමුණුවන්නේ ප්‍රතිසන්දි වශයෙන් නැවත නැවත ආත්ම භාව ලබාගෙන දෙමින් මේ දුක්ඛස්කන්ධය හටගන්න මුල් වෙන්නේ චිත්තාභ්‍යන්තරයේහි පවතින නන්දි රාගයයි සප්‍රීතික තෘෂ්ණාවයි. එතකොට එහෙමනම් අපිට මේ සියලු දුක් ඇතිවෙන්න හේතුව සප්‍රීතික තෘෂ්ණාව නන්දි රාගය නම් මේ නන්දි රාගය තමන් තුළ තවදුරටත් පවත්වා ගත යුතු එකක්ද, දුරුකළ යුතු එකක්ද? දුරුකළ යුතු එකක්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපටත් මේ සිද්ධ කරගන්නා ධර්මානුධර්ම ප්‍රතිපදාවන්ගේ ආනිශංස බලයෙන් මේ බුදු ශාසනය තුළ නන්දි රාග සංඛ්‍යාත මේ සප්‍රීතික තෘෂ්ණාව ප්‍රහාණය කරමින් ශීලු බුදු පශේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනසී පැමිණවදාල ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම නිර්වාණ ශාන්තිය වහවහා සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අනතුරුව භාගිතුන් වහන්සේ වදාළ අර පුරුෂයා දැන් මේ සියල්ලටම බය වෙලා දුවගෙන යනකොට පාළු ගමකට පැමිණියානේ නේද? භාගිතුන් වහන්සේ වදාළා පාළු ගමේ කියලා කියන්නේ අනෙක් දෙයකට නෙමෙයි. පාළු ගමේ කියලා කියන්නේ චන්නේතං අධ්‍යාත්තිකානං ආයතනානං අධිවචනං සුඤ්ඤෝ ගාමෝති කෝ භික්ඛවේ. චන්නේතං අධ්‍යාත්තිකානං ආයතනානං අධිවචනං කිස් ගම, පාළු ගම කියලා කිව්වේ ඇහැකරණාශයේ දිව ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, නුවණැති ව්‍යක්ත පඬිත සත්පුරුෂයා ඇහැපිලිබඳව නුවණින් සලකනවා. ඇහැපිලිබඳව නුවණින් සලකනකොට ඒ නුවණැති පඬිත ව්‍යක්ත සත්පුරුෂයාට වැටෙන්නේ ඇහැ සාරවත්යක් හැටියටද, නිස්සාරදයක් හැටියටද? නිස්සාරදයක් හැටියට. අන්න ඒක නිසා තමයි සුභාරහත් මෙහෙණින් වහන්සේ මේ දුකට අයිති ඇස් දෙක හැමම ගලවලා අර තරුණයාට දුන්නේ. ඒක නිසා නුවණැති ව්‍යක්ත සත්පුරුෂයන්ට ඇහැ ගැන බලනකොට නුවණින් සලකනකොට පේන්නේ මේ ඇහැ අනිත්‍යයි දුක්ඛයි. මේ ඇහැ තුල මම වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මේ ඇහැ මමත්වෙන් ශූන්‍යයි කියලා අවබෝධ වෙනවා. ওই විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස ගැන නුවණින් සලකනා වූ පඬිතයෙකුට සත්පුරුෂයෙකුට මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ගැන පේන්නේ කොහොමද? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස මමයි කියලා පේනවද? ඒවා නිත්‍යයි, සාරයි, සුභයි කියලා පේනවද? නෑනේ. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඒකාන්තයෙන්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ඔක්කොම ශූන්‍යයි, තුච්ඡයි. මේවායි කිසිම හරයක් නෑ. මමත්වයෙන් ගන්න කිසිවක්ම නෑ කියලා අවබෝධ වෙනවා. ඉතින් අන්න එහෙම අවබෝධ නොවුනොත් පින්වත්නි අපට මේ ජීවිතයේ නැවත වරක් පරාජයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බලන්නට ඕන මේ ජීවිත කාලය තුළ අප්‍රමාදී උත්සාහ ගන්නට ඕන. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සදොර පාළු ගමක් හැටියට දකින්න අවබෝධ කරගන්න මහන්සි ගන්නට ඕන. හරයෙන් තොර, සාරයෙන් තොර, නිත්‍ය සුඛාත්ම ලක්ෂණයන්ගෙන් තොර, මමත්වයෙන් තොර හිස් වූ දෙයක්, හිස් වූ පැවැත්මක් හැටියට දකින්න මහන්සි ගන්නට ඕන. ඒ නිසා මෙතෙක් කාලයක් අපි සාර වශයෙන් මමත්වයෙන් ඇලුම් කරගෙන සිටි ඇස කන නාසය දිව ශරීරයේ මනස මින් ඉදිරියටත් එසේ වරදවා නොගනිමින් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වනාවබෝධයෙන් දුටුවාශේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පාළු ගමක් හැටියට මමත්වයෙන් තොර ශූන්‍ය වූ හිස් වූ දේ හැටියට දැක ගන්නට අපටත් හැකියාව ලැබේවා. මේ බුද්ධ ශාසනය තුළ ඒ ධර්මාවබෝධයෙන් අපටත් උතුම් නිවනටපත් වෙන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් අර පාළුගමේ ඉන්නා වූ මිනිසයාට කෙනෙක් මතක් කළානේ දැන් ඔන්න ගම්පහරන හොරු වෙනවා, ඒ අය ආවොත් නුඹව මරා දමාවි, නිසා උතනින් පලා යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා චෝරා ගාමඝාතකෝ භික්ඛවේ චන්නේතම් බාහිරානං ආයතනානං අදිවචන. අර පාළුගමට කඩාපයින් ගම්පහරන හොරුයි කියලා කියන්නේ කාටද? බාහිර ආයතන 6ට. මොනවද බාහිර ආයතන 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මොකද ඒවට ගම්පහරන හොරුයි කියලා කියන්නේ? ඒ කියන්නේ බලන්න දැන් ඔන්න බාහිර රූප ආරම්මණ ඇස තුලින් අපේ සිතට කඩා පැනලා සිත කැළඹීමටපත් කරනවනේ නේ. ඊළඟට බාහිර ශබ්ද ආරම්මණ කන තුලින් සිතට කඩා වැදිලා සිත කැළඹීමටපත් කරනවා. ඔය විදිහටම ගන්ධ සුවඳ නාසය තුලින් සිතට ඇතුල් වෙලා සිත කැළඹීමටපත් කරනවා. ඉතින් මනාපන අමනාප වශයෙන් ඇලීම් ගැටීම් හට ගන්නවනේ අරමුණු නිසා. එතකොට එතනම මහා කැළඹීමක්නේ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ගම්පහරණ සොරුන් හැටියට වදාළේ. අර බාහිර අරමුණු අභ්‍යන්තරික ආයතන හරහා සිතට ඇතුල් වෙලා ඇලීම් ගැටීම් ඇති කරමින් මනස කලඹවනවා. ඉතින් ඒකනොත් අපි මෙච්චර කාලයක් ඉඳගෙන පැමිණියේ මහත් වූ දුකක්නේ නේද? ඒ නිසා අපි ප්‍රාර්ථනා කරගනිමු අපි මේ බුද්ධ ශාසනය තුළ දියුණු කරගන්නා කුසල ධර්මයන්ගේ අනුභවයෙන් ගම්පහරණ සොරුන් හැටියට භාග්‍යතුන් වහන්සේ වදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් කෙරෙහි කලකිරිලා ඒවා අතහැරලා ඒවට තියෙන චන්දරාගය දුරු කරලා ශීල බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම අපට මේ ශීල කුසල ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. දැන් මේ මිනිස්යා දුවගෙන යනකොට මේ සියල්ලෙම මිදලා දුවගෙන යනකොට මහා ජලාශයක් දකින්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්නේ මහා ජලාශය කියලා කිව්වේ ඕග හතරට නමක්. ඕගේ කියලා කියන්නේ පින්වත්නි ෂඩදිය පහරට. මේ සත්‍යෝ සංසාරයේට ඇදී යන්නේ මේ කියන ෂඩදිය පහර නිසා. ඕග හතරක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. මොනවද මේ ෂඩදිය පහර හතර? පළමුව යන කාමෝගය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන මේ පංචකාම ගුණයන්ට හිතේ ඇතිවෙන ක්ලේශකාමයන් හරියට ෂඩදිය පහරක් වගේ. අර වස්තුකාම වලටත් ක්ලේශකාමයන්ටත් හසුවන්නා වූ අන්ධබාල ජනයා සංසාරයට වැදී යනවා. ඒ නිසා කාමෝගය කියලා කියනවා මේ කාමයන්ට. භවෝගය, භවෝගය කියලා කියන්නේ රූපාරූප භවයන්ට සිතේ යම්සි බැඳීමක් ඇති වෙනවා නම් ඒ නිසා මේ සත්‍යෝ නැවත නැවත සසර උපතට පත් වෙනවා. ඒ නිසා රූපාරූප භවයන්ට සිතේ ඇතිවන්නා වූ බැඳීමත් හරියට ෂඩදිය පහරක් වගේ. ඒක භවෝග. දිඨ්‍යෝගය කියලා කියන්නේ සාසත උච්ඡේද වශයෙන් ඇතිවන්නා වූ නොඑක් මිත්‍යා දෘෂ්ටි නිසා මේ සත්‍යෝ සංසාරෙටම වැටෙනවා. ඒ නිසා දෘෂ්ටි වුණොත් මේ සත්‍යාව සංසාරෙට ගසාගෙන යන ෂඩදිය පහරක් වගේ. ඒක නිසා දිඨෝග කියලා කියනවා. හතර වෙන්නේ මොකද්ද? අවිද්‍යාව වූය. අවිද්‍යාවේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය. මේ සංසාරී සත්‍යෝ සැරිසරන්න මූල හේතුව මොකද්ද? අවිද්‍යාවයි. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ බොහෝ තැන්වලදී අවිද්‍යා මූලක චක්‍රයෙන් මේ සංසාරී පිළිබඳව පැහැදිලි කරමින් පටිච්ච සමුප්පාදයේ දේශනා කළා. ඉතින් අන්න මේ කියන ෂඩදී පහරට හසු වෙච්චා වූ සත්‍යෝ නැවත නැවතත් මේ සංසාරයේටම සංසාර සාගරයේටම වැටෙනවා. මොනවද මේ ෂඩදී පහර හතර? කාමෝග, භවෝග, දිඨියෝග, අවිද්‍යාවෝග කියන මේ හතර. මේක තමයි මහා ජලාශය කියන්නේ. දැන් අපිට ඊතර වෙන්න තියෙන්නේ මෙන්න මේ ජලාශය. මොකද්ද? කාමෝග, භවෝග, දිඨියෝග, අවිද්‍යාවෝග කියන මේ හතර. මේ හතරෙන් මෙතන ඉන්න තාක්කල් අපට මහා දුකක්. මේ හතර තරණය කරලා ඊතරට ගියොත් එහෙම ඒක තමයි පරම සාන්ත සැපේ වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ඕපයන්ගේ මෙතර ඉඳීම බිය සහිතයි කිව්වානේ. සක සහිතයි බිය සහිතයි කිව්වානේ. මේ සක සහිතයි බිය සහිතයි කියලා කිව්වේ සක්කායස්සේතං අදිවචනං කියලා වදාළ. ඕරිමං තීරං සාසංකං සප්පටි භයන්ති කෝ භික්ඛවේ සක්කායස්සේතං අදිවචන. ඒ කියන්නේ බිය සහිත සක සහිත මෙතරේ කියලා කියන්නේ සක්කායට කියන නමක්. මොකද්ද සක්කාය කියලා කියන්නේ? අන්න මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මට තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට මේ ඕගයන්ගේ මෙතර ඉන්නවයි කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළම රැඳී සිටීමයි. ඒක තමයි ශක සහිත, බිය සහිත. ඉතින් කවදාවත් එහෙමනම් අපිට මේ කාමෝග, දිට්ඨියෝග, අවිජ්ජෝග, භවෝග මේවා ප්‍රහාණය නොකර මේ පංච උපාදානස්කන්ධය තුළම රැඳී සිටීමෙන් පින්වත්නි සාමකාමී, සාන්ත වූ, කිසිම වෝදුරු බයක් ඇති ගැනීමක් නැති තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? කවදාවත්ම බෑ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක අපේ මුලාවම පමණයි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕන. එහෙමනම් මේ සතර මහා ධාතුන් genuත් මිදුණු, ඊළඟට පංච උපාදානස්කන්ධය genuත් මිදුණු, ඇතුළත හැසිරෙන වදපියා කියන නන්දිරාගය genuත් මිදුණු, පාළු ගම්හයි කියන ඇහැකනනාශයේ දිව ශරීරයේ මානසිනුත් මිදුණු, ඊළඟට ගම්පහරණ හොරු කියන රූප ශබ්ද ගන්ධ රාශී ස්පර්ශ ධර්මයන් genuත් මිදුණු, ඊළඟට ඕග හතරෙනුත් එතර වූ මේ ශක්කායනොත් නිදහස් වූ යම් සාන්ත තත්ත්වයක් තියෙනවා නම් එහෙනම් ඒ තත්ත්වයේ තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පාරිමන්තී රංකේ මං අපටි භයන්තී කෝ භික්ඛවේ නිබ්බානස්සේතං අදි වචනං. අන්න අර ෂඩදී පහර හතර එතර වුණයින් පස්සේ, මහා ජලාශේ එතර වුණයින් පස්සේ එතර බිය රහිතයි, නිර්භයයි, ඒකාන්තයෙන් සාන්තයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළනේ. ඒ කීවේ නිවනට අදි වචනයක්. මෙතරින් එතර වීම කියලා කිව්වේ නිර්වාණ සාන්තියට පත්වීමටයි. ඊළඟට අර මිනිස්සයා තමන්ගේ උත්සාහයෙන් අතුයිපල් එක්කාසු කරගෙන පහුරක් හදාගත්තනේ අර සැඩදී පහර තරණය කරන්න. පහුරේ කියලා කියන්නේ මොකද්ද? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සැඩදී පහර තරණය කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා. ඒ නිසා අර ජලාශය තරණය කරන පහුරේ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගටින් යුක්ත ආරි මාර්ගය. ඊළඟට අර මිනිසයා මෙතර ඉන්න තියෙන අකමැත්තට, ඊතරට ඉක්මනින් යආගන්න තියෙන උවමනාවට හබලක් පිටක්වත් නැහැ. නමුත් අතින් පයින් කොහොම හරි උත්සාහ කරමින් අර තමන්ට පස්සෙන් එන්නා වූ සතුරන්ට තියෙන බිය නිසා කොහොම හරි අතින් පයින් උත්සාහ කරමින් එතරට යනවායි කියලා කිව්වනේ. ඉතින් මේ අතින් පයින් උත්සාහ කරනවායි කියලා කිව්වේ වීර්‍යාරම්භයේට නමක්. භාග්‍යතුන් වහන්සේ වදාළ හත්තේ හිච පාදේ හිච වායව මානෝති කෝ භික්ඛවේ වීර්‍යාරම්භස්සේතං আদি වචන. අතින් පයින් වෑයම් කරමින් මේ පහුරේ නැගිලා එතරට යන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් ශීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කර ගැනීමට වීර්‍යාරම්භයට කියන්නා වූ වචනයක් නම. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝති කෝ භික්ඛවේ අරහතෝ ඒතං අදි වචන. මේ ෂඩදී පහරෙන් එතර වුණා වූ, එතර පිහිටියා වූ බ්‍රාහ්මණයාය කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නමක් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ උතුම් වූ දේශනාව සමාප්ත කරමින් අර සියලු උපමාවන් ධර්මයට ගලපමින් දේශනා කළ වදාලා. ඉතින් ඒ අනුසාරයෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපි මේ ජීවිතයට අයත් කිසිම දෙයක් වැඩකට ඇති සාරවත් වූ ඊළඟට වටිනාකමකින් යුක්ත දේවල් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තිබෙනවාද? නෑනේ. භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ ඔක්කොම කර්කස කටුක ආදීනව සහිත නිස්සාර දේවල් තමයි අපේ ජීවිතයට උපමා කරලා තියෙන්නේ. බලන්න සර්පය, හොරු, වදකය, ඊළඟට ශූන්‍ය, පාළුදී එහෙනම් එතකොට කොහොම මේ තමන්ගේ ජීවිතයට අයිති සෑම දෙයක්ම ආදීන වශයෙන් දැකීම තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරලා තිබෙන්නේ. ඉතින් අට කතාවේ පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ආශිවිශෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළේ දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන විදර්ශනා වඩන්නා වූ විදර්ශනා භාවනාන් යෝගී භික්ෂුන් වහන්සේලා පිරිසක් සඳහායි කියලා. ඒ විදර්ශනා භාවනාවේ යෙදෙන දුක්ඛ ලක්ෂණය අනුව විදර්ශනා භාවනා ප්‍රගුණ කරන්නා වූ භික්ෂුන් වහන්සේලා යෝගාචර ස්වාමින් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන කරන්නට පැමිණි වෙලාවේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනාව වදාළේ. එතකොට ඒ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම භාවනා කර්මස්ථානයක් හැටියටම මුල හිට අග දක්වා පදයක් නැර භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය බොහෝම ගෞරවයෙන් යුක්තව ධර්ම මනසිකාරයෙන් නැවත නැවතත් මෙනෙහි කරමින් අහගෙන හිටියා. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට මේ ධර්ම දේශනාව භාවනා කර්මස්ථානයක්ම වුණා. ධර්ම දේශනාවක් විතරක් නෙමෙයි සිතේ විදර්ශනා නුවණ වැඩෙන භාවනා කර්මස්ථානයක් වුණා. ඒ තුළින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා වූ ඒ ස්වාමින් වහන්සේලා සර්පය හතර දෙනා බඳු වූ මේ මහා භූත හතරත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන වදකයෝ පස් දෙනෙක් බඳු වූ පංචපාදානස්කන්ධයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන ඊළඟට ඇතුළත හැසිරෙන කඩුවස ගවා ගත්තා වූ වදකයානා වූ තෘෂ්ණාව ප්‍රහාණය කරමින් ඇහැ කණනාශයේ දිව ශරීරයේ මනස පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් අවබෝධ කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ගේ තියෙන නිස්සාරකත්වයත් අවබෝධ කරගෙන කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජාෝග කියන මේ ෂඩදිය පහර තරණය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ කරගෙන උතුම් අරහත්ත්වයේ පටන් අවශේෂ යට මාර්ග ඵලත් ලබා ගනිමින් ඒ ධර්ම දේශනාවේ අර්ථය සම්පූර්ණ කරගෙන අමාශාන්ත නිර්වාණ පුරයට පත්ව වදාලා මෙතෙක් වේලා ආශිවිශෝපම සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්මාශ්‍රවණය කිරීමෙන් අප සෑම දෙනාව ජනිත කරගත්තා වූ පුණ්‍යෂ්කාන්ති අප සෑම දිනාටමත් ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ සියලු දුක්ඛාෂ්කාන්තයෙන් එතර වී අවබෝධ කරගත්තා වූ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ළං අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා ධර්මාශ්‍රවණය කිරීමෙන් ජයන්ත කරගත්තා පුණ්‍ය ධර්මයන් ඒ වගේම තිසන්න පංචශීලයේහි පිළිලා ගෞරවයෙන් බුද්ධ වන්දනා කරලා භාවනා කරලා ජනිත කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පේ තත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සුවපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ලා සෑම දිනාටම තව තවත් දානශීල භාවනා දුදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරවෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත් සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.